ගරු අනුරාධ දිසානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ ඉතාමත් වැදගත් අමාත්‍යංශ දෙකක් පිළිබඳ තමයි සාකච්ඡාවට ගනු ලබන්නේ. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයට අදාළව කරුණු කීපයක් අපේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරනවා බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා හමුදාවට පැවරී තිබෙනවා රාජ්‍ය ආරක්ෂාව. මේ රාජ්‍ය ආරක්ෂා කිරීමේ වගකීම තමයි හමුදාවන් වෙත පැවරී තිබෙන්නේ. ඒ රාජ්‍ය කුමක්ද කියන එක පිළිබඳව අපි ඉතා හොඳින් දන්නවා. එනිසා මේක අපේ රාජ්‍යයක් නෙවෙයි, වෙන පන්තියක වුවමනාවන් සහිත රාජ්‍යයක්. ඒ රාජ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් හමුදාවක් ගොඩනගලා තිබෙනවා. කෙසේ වුවත් රාජ්‍ය ආරක්ෂාවෙන් ඔබට ගිහිල්ලා යම් ආණ්ඩුවක ආරක්ෂාවක් වෙනුවෙන් හමුදාවක් යෙදවෙනවා නම් එක ඉතාමත් අහිතකර නරක තත්ත්වයක් කියලා අපි කල්පනා කරනවා. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය ගිහිලා බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විටින් විට පොලිසිය මේ දේශපාලන ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් හැසිරිත් ඉතිහාසය අපි දැකලා තිබෙනවා. බොහෝ විට පළාතේ පොලිස් ස්ථානාධිපතිවරයා පළාතේ දේශපාලනඥයෙකු උවමනාවට හැසිරෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව බොහෝ විට ආණ්ඩුවේ උවමනාවන් එක හැසිරෙනවා. හැබැයි අපේ හමුදාවන් විශේෂම රාජ්‍ය හමුදාවන් දේශපාලන පක්ෂයක ආණ්ඩුවක ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරලා තිබෙන ඉතා අල්ප වශයෙන්. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ ක්‍රමානුකූලව මේ හමුදාව දේශපාලන උවමනාවන් වෙනුවෙන් කැඳවපු අවස්ථා. උදාහරණයක් හෙට ගත්තොත් ඔබතුමා දන්නවා ඌව පළාත් සභා මැතිවරණයේදී යම් සමීක්ෂණ වලින් පස්සර වැනි ආසනයක් අවාසහගත තත්ත්වයක් තියෙනවායි කියලා වාර්තා වෙනකොට හමුදාව පස්සරට ගෙනහිල්ලා හමුදා සැනකිලි පවත්වනවා. ඒ මොකද ඒ යුද ඒ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් හමුදාව උපයෝග කරගත්. ඒ විතරක් නෙවෙයි මම ඉතා වගකීමෙන් කියන්නේ, ඌව පළාත් සභා මැතිවරණයේදී බණ්ඩාරවිල ආසන නියෝජනය කරමින් ඉදිරිපත් වුණේ හමුදාවට සම්බන්ධ නිලධාරී. එතුමගේ මැතිවරණ ව්‍යාපාරයට නිශ්චිත වශයෙන්ම රාජකාරී යෙදී සිටින හමුදාවන් කැඳෙව්වා. ඒ විතරක් නෙවෙයි, පසුගිය පසුගිය ජනාධිපතිවරණයේදී ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය යම් දේශපාලන අදහසක් සහිතව මාධ්‍ය සාකච්ඡාවක් කෙරුවා යම් පෞද්ගලික නාලිකාවක. ඒ මාධ්‍ය සාකච්ඡාව සෑම හමුදා කඳවුරක දමා එම සොල්දාදුවන්ට පෙන්වන්න කියලා නියෝගයක් නිකුත් කරා. කියන්නේ හමුදා කඳවුර ඇතුලේ පුළුල් තිරවල දේශපාලන කතා ප්‍රකාශයට වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, අවසානයේදී ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණයේදී, ඒ වගේම ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වලට මතුරුපු වතුර බෙදන්න හමුදා යුනිට් ඇති කරා. මේක ඇත්ත කතාව. සුමන දාසලා මතුරුපු වතුර හමුදා කඳවුර ඡන්ද මධ්‍යස්ථාන වටේ බෙදන්න හමුදා යුනිට් ඇති කරා. එනිසා අපේ රටේ හමුදාව, එනිසා මේ ගොඩනැගෙමින් තිබුණු හමුදාව යම් දේශපාලන ආණ්ඩුවක උවමනාවක හස්තයකට මෙහෙමන දිසාවකට තල්ලු කරමින් තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඒ සඳහා හමුදාව තුළ තිබෙන සමහර වගකීම් ඔබතුමාලා දන්නවා. විශේෂම තානාපති කාර්යාල වෙත යවන ආරක්ෂක උපදේශක තනතුරු ඒ තමන්ට හිතවාදි කණ්ඩායම් වලින් පුරවන්න පටන් ගත්තා. ඒ වගේම එක්සන් ජාතීන්ගේ සංවිධානය වෙත යවන සාම හමුදාවන් තමන්ට කැමැති පරිදි යොදවන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, උසස් වීම වලදී තමන්ට හිතකර තමගේ හිතවාදී කණ්ඩායම් හමුදාව තුළට ඇතුල් කරා. ඊටත් වඩා භයානකම තත්ත්වකරු නියෝජ්‍ය කතානායකතුමනි, 2010 මැතිවරණයෙන් පසුව යුද්ධය අවසන් කිරීම දඳා විශාල සේවයක් කරන ලද ජෙනරාල්වරු බ්‍රිගේඩර්වරු ගණනාවක් හමුදාවේ නිරපහැරියා පමණක් නෙවෙයි, ඔවුන්ට මේ රට තුළ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. සමහර හමුදා බ්‍රිගේඩියර්වරු ජෙනරාල්වරු ඕස්ට්‍රේලියාවට ගිහලා තමගේ දරුවන් එක්ක ජීවත් වෙන්න සිද්ධ වුණා. මහේ සේනානායක වැනි ජෙනරාල්ලාට එවැනි අත්පත්ත්වයක් අත්පත් වුණා. එනිසා මේ හමුදාව හමුදාව රාජ්‍ය ආරක්ෂාවෙන් ඔබ්බට ගිහිල්ලා ක්‍රමානුකූලව ආණ්ඩුවක දේශපාලන හස්තයේ මෙහෙයුමකට ආවා. ඒ කොතරම්ද කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාගාව තිබෙනවා මෙහෙම ප්‍රවෘත්තියක්. සිය නිල නිවසේ සේවයට අනුයුක්ත කර තිබූ නාවික හමුදාවේ සාමාජිකයන්ට වැටුප්පා විශේෂ දීමනා වශයෙන් රජයේ මුදල් ගෙවමින් ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමෙන් රාජ්‍ය මුදල් හා සම්පත් අවභාවිතාව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය බලය අනිසි ලෙස පාවිච්චි කිරීමෙන් චෝදන යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බසිර් රාජපක්ෂ මහතාට රිව විමර්ශනය සිද්ධ වෙනවා. ඒ විමර්ශනයේදී ඒ හමුදා සොල්දා නාවික හමුදාවේ සොල්දාදුවන් ඇවිල්ලා දීපු දිවුරුම් ප්‍රකාශ තිබෙනවා. ඒ දිවුරුම් ප්‍රකාශවලදී කියනවා එම විමර්ශන දිවුරුම් පෙස්සම් මගින් කරුණු දක්වන නාවික හමුදාවේ නිලධාරින්නා නිලධාරියන් බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසේ පෞද්ගලික කටයුතු කරන්න සාරියේ කටු ගහන්න බල්ලෝ බලා ගන්න උයන්න සපත්තු පොලිස් කරන්න වැනි කටයුතු වලට නාවික හමුදාව යොදාගෙන තිබෙනවා. එනිසා මොකද්ද කරේ? මේ හමුදාව රාජ්‍ය ආරක්ෂාවෙන් ඔබ්බට ගිහිල්ලා පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාවත් පුද්ගලයාගේ සුඛ විහරණය වෙනුවෙන් ඒ වගේම ආණ්ඩුවක දේශපාලන වුවමනා වෙනුවෙන් හසුරවන්න පටන් ගත්තා. එවැනි ලෙස හමුදාවක් හසුරවන්න පටන් ගත්තොත් මොකක් සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම හමුදාව සතුව අවිවලය තිබෙනවා. හමුදාව සතුව සතුරා මැඩවීමේ උපක්‍රම තිබෙනවා. හමුදාව සතුව තොරතුරු තිබෙනවා. හමුදාව සතුව බුද්ධිජාලයක් තිබෙනවා. මේ සියල්ල දේශපාලන ආණ්ඩුවක පැවැත්මෙන් උපයෝග කර ගැනීමේ තත්ත්වයක් වර්ධනය වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ක්‍රමානුකූලව හමුදාවක් තුලට ඇතුල් වෙන ආණ්ඩුව, හමුදාවක් තුලට ඇතුල් වෙන දේශපාලනය අනිවාර්යයෙන් මේක මර්ධනීයම ක්‍රියාමාර්ග දක්වා ඉස්සරහට යන එක වළක්වන්න බෑ. ඒ අනුව තමයි ඔවුන්ගේ රාජකාරී සීමාව ඔබ්බවා යනවා. ඒ අනුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව හමුදා සොල්දාදුවන්ගේ නම් කියවින් මා විශ්වාස කරනවා. කිසිදු හමුදා සොල්දාදුවකට බුද්ධාංශ නිලධාරියෙකුට ලසන්ත වික්‍රමතුංගත් එක පෞද්ගලික ගැටුමක් තියෙන හේතුවක් නැහැ. ඔවුන් පිළිබඳ ලියුපු දෙයක් හෝ ඔවුන්ගේ පෞද්ගලික පිළිගැනීමක් තියෙන හේතුවක් නැහැ. එහෙනම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ දේශපාලන හස්තයක මැදිහත් වීම නිසා. දේශපාලන හස්තයට උපයෝග කරගන්නේ කවුද? හමුදාව. ඇයි? ක්‍රමානුකූලව හමුදාව දේශපාලනට යොදාගෙන ආණ්ඩුවක රැකවරණයට යොදාගෙන හමුදාවේ කල්ලියක් නිර්මාණය කරගෙන යොදවන්න පටන් ගත්තා මේ දිශාවට. එතන නතර වුණේ නැහැ. එක්නැලිකොඩගේ පැහැර ගැනීම පිළිබඳව දැන් චෝදනා ලක් වෙලා තිබෙනවා හමුදාව. මා කියන්නේ මේ පොදු හමුදාව නෙවෙයි. අපේ ලක්ෂ දෙකකට ආසන්න හමුදාවක් ඉන්නවා. මේ හමුදාවෙන් 50කට 100කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ සඳහා යොදලා තිබෙන්නේ. මා හිතනවා අපේ රටේ හමුදාව මහා දැවැන්ත යුද්ධයක් වෙලාවෙකදී අපි දන්න ඕනෑම යුද්ධයකදී සිදු නොවිය හැකි දේ සිදු වෙනවා. හැබැයි ඒවා ඉතා හොඳින් අවම කරගෙන යුද්ධයක් මේවට සමත් වී තිබෙනවා. එනිසා මේ පොදු හමුදාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ හමුදාව ඉතා කුඩා කණ්ඩායමක්. යම් දේශපාලන හස්තයක් වෙනුවෙන් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් මෙහෙවනු ලැබුවා. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාට මතක ඇති. බොරල්ලට ආසන්න කොළොන්නාවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා සුදු වෑන්ඩකින් පැහැරගෙන යනවා. පැහැරගෙන යන අප හමුදා නිලධාරිය අහු වුණා. එයා පිළිබඳ කොළොන්නාවේ පොලිසියට ගිහලා පැමිණිලක් දැම්මා. දැම්මට පස්සේ කොළොන්නාවේ පොලිසිය ඔයසි මහත්තයා මාරු කරා. ඉතින් එළිදරව් වුණානේ සුදු වෑන් පිටිපස්සේ හමුදාවේ යම් කණ්ඩායමක් නිරත වෙච්ච බව. ඒ හමුදාවකට එහෙම අයිතියක් තිබෙනවද? යම් දේශපාලකයෙක්ගේ යම් ලේකම්වරයෙක්ගේ මැදිහත් වීම මත සුදු වෑන් නෙවලා පුද්ගලයන් පැහැරගෙන යන අයිතියක් නැහැ. එක්නැලිකොඩ පැහැර ගැනීමටත් කිසිසේත්ම හමුදාවේ කවර හෝ පුද්ගලයෙක්ගේ පෞද්ගලික වමනාවක් තිබෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. පෞද්ගලික වමනාවකට එක්නැලිකොඩ යම් යුද්ධයේ ප්‍රතිපාක් ලෙස එක්නැලිකොඩ නෙවෙයි යම් දේශපාලන වමනාවක් අනුව තමයි එක්නැලිකොඩගේ පැහැර ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි රවිරාජ්‍ය පැහැර ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි කවුරුද දන්න මාධ්‍යවේදීන්ට කිත්නාර පහර දීම පිළිබඳව, උපාලිතෙන්න කොණ්ඩ පහර දීම පිළිබඳව, පොද්දල ජයන්ත ගතපය කඩලා කොණ්ඩ කැපීම පිළිබඳව මේවට කවුද හවුල් වී තිබෙන්නේ? එනිසා මේ සමස්ත හමුදාව නෙවෙයි, හමුදාව ඇතුළේ කුඩා කල්ලියක් නිර්මාණය කරගත්ත තමන්ගේ දේශපාලන බලය, තමන්ගේ ආණ්ඩු බලය, තමන්ගේ මර්ධන බලය සමාජ භීතයට පත් කිරීම සඳහා කල්ලියක් උපයෝග කරගත්තා. ඒ කල්ලිය එළිදරව් වෙන්න ඕනේ නැද්ද? කාටකටත් ඒ කල්ලිය අපිට දැනගන්න ඕන. සහතික වශයෙන් ඒ කල්ලිය දැනගන්න ඕන මේ රට. හමුදාවට පැවරී තිබෙන කාර්යයක් තිබෙනවා. අපේ රටේ දේශ සීමා ආරක්ෂාව, අපේ රටේ රාජ්‍ය ආරක්ෂාව, අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාර්යයක් තිබෙනවා. ඒ කාර්ය වුන් මැනවින් ඉටු කර තිබෙනවා. එවැනි හමුදාවක ඉතා කුඩා කල්ලියක් හදාගෙන පැහැර ගැනීම වලට, අත්අඩංගුවට ගැනීම වලට, පහර දීම වලට, ඝාතනයන්ට උපයෝග කරගන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සමස්ත හමුදාවටම කරන නින්දාවක් සහ අපහාසයක්. සමස්ත හමුදාවට කරලාද කළු පැල්ලමක්. එනිසා අද සේවෙන් නිරතේ විසිටින හමුදාව ඉහළින්දාරී සිට පහළ සොල්දාදු අතර දක්වා තමන්ගේ ගෞරවයේ තමන්ට එළඹෙන්න කළු පැල්ලම නිදහස් කරගන්න නම් මේවට අහුළු කල්ලිය පිළිබඳව පරීක්ෂණ කොට අත්අඩංගුවටගෙන විමර්ශන කොට පැහැදිලි කරගත යුතුයි මේ සමාජය. එසේ නැතුව හමුදාවේ පවිත්‍රභාවය ආරක්ෂා කරන්න පුළුවන් වීම කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ගරු නියෝජ්‍ය කතානායක ලලිත් කුගන් මේ යාපනය හුස්ම ගන්නව පුළුවන්කමක් තිබුණේ නැහැ. හමුදා බුද්ධියන්සේ ඒ තරම් එළලා තිබුණා. හමුදාවේ පාලනයක් තිබුණා යුද්ධෙන් පස්සේ. අපි හිතනවා යුද්ධෙන් පස්සේ ක්‍රමානුකූලව තමයි හමුදා පාලන ඉවත් කළ යුතු වන්නේ. ඒක අපි පිළිගන්නවා. යුද්ධයක් අවසන් වුවාම හමුදාව පැත්තකට කඩාගෙන පැත්තකට මුළුමනින් ඉවත් කර ගැනීම හරහා ඒ පළාතවල නැවත තත්ත්වයක් නිර්මාණය වෙනවා. එහෙනම් හමුදාවේ යම් පාලනයක් තිබුණා. ඒ ක්‍රමානුකූලව ඉවත් කර ගැනීම අවස්ථාවක් මතුව තිබෙනවා. අන්නේ හමුදාවේ පාලනය අතරේ තමයි ලලිත්ව සහ කුගන්ව පැහැරගෙන යන්නේ. මේ රටේ පුරවැසියන් යුද්ධයක් තිබිලා 2013 වසරේ 2012 වසරේ ලලිත්ව සහ කුගන්ව පැහැරගෙන ගිහලා ඝාතනය කළා තිබෙන්නේ. දැනගන්න ඕනේ නැද්ද ඒවා? ඒවට මේ රටේ හමුදාව සම්බන්ධ නැද්ද? මේ රටේ හමුදාවේ අර කුඩා කල්ලියකට සම්බන්ධයි. ඒ විතරක් නෙවෙයි. හඳුන්නේ නැති අපි හඳුන්නේ නැති මන්ත්‍රීතුමා අපිටත් අයිතියක් යාපනය කියලා දේශපාලන කරන්න. හැබැයි මොකද්ද කරේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පහර දීලා ඔළුව පෙළුවා. ඒකට හමුදාවේ කල්ලිය සම්බන්ධ නැද්ද? ඒවා මේ රටේ ජනතාව දැනගන්න ඕනේ නැද්ද? එනිසා පහුගිය ආණ්ඩුව කරපු දේ තමයි ක්‍රමානුකූලව වර්ධනය කරමින් ආව හමුදාව හමුදාවේ කල්ලියක් නිර්මාණය කරගෙන රට ඇතුලේ භීතියක් නිර්මාණය කරලා යම් කණ්ඩායමකගේ ආරක්ෂාවක් යම් කණ්ඩායමකගේ බලයක් යම් කණ්ඩායමක දේශපාලනත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හමුදාව මෙහෙව්වා. එනිසා තමයි හමුදාවේ සියලු නිලධාරීන් සියලු සොල්දාදුවන් විරෝධය ප්‍රකාශයට පත් කරන්න ඕන කාටද? එක්නලිගොඩගේ පරීක්ෂණය පිළිබඳව නෙවෙයි, ලසන්ත වික්‍රමතුංගගේ පරීක්ෂණය පිළිබඳව නෙවෙයි, ලලිත් කුගන්ගේ පරීක්ෂණය පිළිබඳව නෙවෙයි, කිත්නාර්ගේ පරීක්ෂණය පිළිබඳව නෙවෙයි, රවිරාජ්ගේ පරීක්ෂණය පිළිබඳව නෙවෙයි. හමුදාවට කළු පැල්ලමක් ඇති කිරීම සඳහා ඒ කණ්ඩායම් මෙහෙවන ලද කණ්ඩායම් කරෙහි තමයි සමස්ත හමුදාවෙම විරෝධය සහ විවේචනය ගොඩනැගී සිටින්නේ. එසේ නෙවතු වන්න ඕන කපතේ. කාට නැතත් ගරු නියෝජ්‍ය කතන් අපිට දැනගන්න අයිතියක් තියෙනවා. මේ රටේ පුරවැසියන් පැහැරගෙන ගිහින් තිබෙනවනම්, ඝාතන ලක් කරලා තිබෙනවනම්, හමුදාවේ නිලධාරියෙකුට සම්බන්ධ වී තිබෙනවනම් මම නැවතත් කියනවා, හමුදාවට පෞද්ගලිකව මොනවා කිසිසේත්ම තිබුණේ නැහැ. මේ කිසිදු පුරවැසියෙක් පිළිබඳව සමහර අය ලක්සන්ත වික්‍රමතුංග දැකලා නැති වෙන්න පුළුවන්. සමහර අය එක්නැලිගොඩ දැකලා නැහැ. නමුත් යම් දේශපාලන වමනාවක් අනුව තමයි මේ ඝාතනය සිදු වී තිබෙන්නේ. ඒ නිසා ද හමුදාවට පවිත්‍ර වෙන්න නම්, හමුදාව හමුවේ එල්ල වී තිබෙන මේ කළු පැල්ලම ඉවත් කරගන්න නම්, ඒ කුඩා කල්ලිය මේ රට එළිදරව් කළ යුතුව වගේම ඔවුන් මෙහෙවන ලද කණ්ඩායම් මේ සමාජයේ දැනගත යුතු තිබුණා. එනිසා මේ ඝාතනයන් පිළිබඳ ප්‍රශ්නේ. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුනි, මේ හමුදාව ඇතුලේ සිද්ධ වෙච්ච මහා ගනුදෙනු තිබෙනවා. සාමාන්‍ය සොල්දාදු අපි දන්න ඉතාමත් අසිරු ජීවිතයක් ගත කරමින් තිබෙන්නේ. අර එක කාලයක් කානු කපන්න, ගඩොල් කපන්න, වතු සුද්ධ කරන්න, කුණු සුද්ධ කරන්න, එළවලු කිරන්න, එළවලු වගා කරන්න තල්ලු කරලා තිබුණ අපේ රටේ සොල්දාදුව. සොල්දාදුවට පැවරෙන්නේ නැති කාර්යයකට සොල්දාදුව තල්ලු කරා. අපේ රටේ හමුදාව ක්‍රමානුකූල ආර්ථික බලයකට ගේන්න එපා. ආර්ථික බලයකට හමුදාව ගෙනාපු හැටි ආර්ථික ක්‍රියාවලියකට හමුදාව ගෙනාවොත් ඒ ආර්ථික ක්‍රියාවලිය හරහා ඉහළ නිලධාරියන් ප්‍රතිලාභයක් ලබනවා. ප්‍රතිලාභයක් ලබා ගන්න නිලධාරින් අනිවාර්යයෙන්ම ඒ ආර්ථික පාර හදලා දීපු ආණ්ඩුව ආරක්ෂා වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ අනිවාර්ය සාධකය. එනිසා හමුදාව ඔවුන්ගේ රාජකාරී සීමාවට රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳ සීමාවේ හමුදාව තබා ගත යුතුයි. එසේ නැතුව හමුදාව ආර්ථිකම ශේස්ත්‍ර වලට අවතීර්ණ කරා, නොගැලපෙන රැකියාවලට, නොගැලපෙන ශේස්ත්‍රවලට අවතීර්ණ කරා. එවැනි සොල්දාදුන් විශාල දුෂ්කරතාවයකට පත් වෙලා තිබියදී හැබැයි හමුදාවේ කටු සිද්ධ වුණේ කොහොමද? මා කියනවා ගරු ආරක්ෂකලේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිතුමා ඇවිල්ලා මේවට පිළිතුරු ලබා දෙවි කියලා මම විශ්වාස කරනවා. විශේෂම අවන්ගාඩ් ගනුදෙනු. ඒක විශාල සාන්දෝලනයට තුඩු දුන මේ ගනුදෙනු පිළිබඳ. මේක සාමාන්‍ය ගනුදෙනුවක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ පෙන්වා දෙන්න ලැබුවා. විශේෂයෙන්ම මෙම ගිවිසුම් මනුව ක්‍රමානුකූලව නාවික මේක 2012 වෙනකම් මුහුදු ආරක්ෂක සේවය පවත්වාගෙන නාවික හමුදාව විසින් නාවික හමුදාවට ඒකෙන් විශාල ආදායමක් ලාභයක් උපයලා දුන්නා. නැවත 2015 වසරේ මේක පවරා ගත්තට පසුව මේ වන විටත් නාවික හමුදාවට අවන්ගාඩ් කරලද කාර්ය නාවික හමුදාවට පවරා ගැනීම හරහා විශාල ලාභයක් අද අත්පත් කරගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම මා කියන්න කැමති මිලියන 2330ක් මේ වසර ඇතුළත නාවික හමුදාව උපයාගෙන තිබෙනවා මුහුදු ආරක්ෂක සේවය හරහා. හැබැයි මේක මොකද සිද්ධ කරේ? එක් නාවික හමුදාපතිවරේ 2012 වසරේ යුද්ධය අවසන් වෙලා තිබියදී, යුද්ධ තියෙන කාලෙකට නාවික හමුදාවට වෙන කාර්යයක් තියෙනවා කියන්න පුළුවන්. යුද්ධය අවසන් වෙලා තිබියදී 2012 සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා මෙම කාර්ය අවන්ගාඩ්ට පවරනවා. අවන්ගාඩ්ට පවරලා ඔක්තෝබර් මාසෙ පළවෙනිදා විශ්‍රාම වෙනවා. විශ්‍රාම ගියාට පස්සේ ඔහු අවන්ගාඩ් එකේ ජොබ් එකට එනවා. ඒ නාවික හමුදාපතිවරයා 112 ආණ්ඩුවේ භාගයේ 112 ආණ්ඩු භාගයේ නැවත අඩු කරන 7.5 දක්වා ඊළඟ නාවික හමුදාපතිවරයා. ඔහු විශ්‍රාම ගිහිල්ලා නැවත යනවා අවන්ගාඩ් එකේ ජොබ් එකට. ඊළඟ නාවික හමුදාපතිවරයා ආණ්ඩුවේ භාගයේ 5% දක්වා අඩු කරනවා. අඩු කරලා නැවත යනවා එවන් ගාඩ් එක ජොබ් එකට. ඒ නිසා නාවික හමුදාව ඊළඟින් කටයුතු කරලා තිබෙන්නේ. තමන්ගේ සොල්දාදුවන්ට සුබ සාධන සකස් කරන්න, සොල්දාදුවන්ට අමතර කාර්ය කර ආදායම කුපියාගෙන යම් සුබ සාධන වැඩ කටයුතු කරන්න තිබුණු අරමුදල ගොඩනගී හැකි තිබුණා. හැබැයි ඒවා යම් පුද්ගලික කම්පැනිකේ අවශ්‍යතාවය අනුව මෙහෙව්වා. එතනින් අතර වුණේ නැහැ. දැන් මොකද සිද්ධ වුණේ? මේ රත්නලංකා ආයතනය එක්ක අත්සන් කරපු ගිවිසුම අනුව මම ඊට කලිනුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ මේ ප්‍රශ්නේ ඇහුවා. 2014 වන විට රත්නලංකා ආරක්ෂක සමාගමට ඇවන්ගාඩ් මැරටයිම් සමාගමෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 843ක්. අර ප්‍රතිශතය දෙන්න ඕනකම තිබුණා රත්නලංකායකට මිලියන 843ක්. ඒතර මේ අඩුමතරමේ කුඩා ප්‍රතිශතයක් රත්නලංකේකට ලබා දුන්නේ නැහැ. හැබැයි තමුන්නාසල 2015 අගෝස්තු මාසේ නැවත ගිවිසුමක් අත්සන් කරනවා. ඔක්තෝබර් 20 ඔක්තෝබර් මාසේ 20 වෙනිදා ගිවිසුම මොකද කරන්නේ? රත්නලංකායකට ලබා දිය යුතු ඇවන්ගාඩ් සමාගම විසින් මිලියන 843න් මිලියන 225ක් අපහරිනවා. මේ තමුන්නාසල ගාණ්ඩුව. පෞගේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා ගිවිසුමම දැනගන්න කැමති. ඇවන්ගාඩ් එකේ රත්නලංකායකට හිමිව තිබුණු මුදල් වලින් අය වී යුතු තිබුණු මුදල් වලින් මිලියන 225ක් අපහැරියේ ඇයි? මිලියන 843න් මිලියන 225ක් අපහරිනවා. ඕ ආර ලැබෙන සත්‍යම් ප්‍රමාණි. කල්පනා කළ බලන්න. මේ ඇයි තමුනාසේ තීරණ අදවත් ප්‍රකාශ කරන්න ඕන ඇයි මිලියන 225ක් අපහැරි? මේක ලැබෙන්න ඕන ප්‍රතිශතය. ඒකනුත් මිලියන 225ක් ඇවන්ගාඩ් එකෙන් අපහරිනවා රත්නලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුට විරුද්ධ වුණා. මුදල් අමාත්‍යාංශ සම්බන්ධව නියෝජිතයෙකුට විරුද්ධ වුණා. ඒගොල්ලෝ විරුද්ධතාවය තිබී තමයි රත්නලංකා සමාගම මෙම මිලියන 225 ඇවන්ගාඩ් සමාගමට අයිතු ලාභයක් ලබා ගැනීම වෙනුවෙන් කප්පාදු කරන්නේ. ඒ පිළිබඳ තමුනාසේ මේ පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරાવી කියලා මා බලාපොරොත්තු වෙනවා. ඊළඟ විශේෂයෙන්ම අපිට මතකයි මේ හමුදා විසින් විශාල ප්‍රමාණයක රත්තරන් අත්අඩංගු කර ගත්තා. ඒ කාලේ රූපවාහිනී නාලිකාවල පෙන්නවා එක් එක් තැන්වල අත්අඩංගුවට ගත්තු රත්තරන් ප්‍රමාණය. ඒ රත්තරන් ගරු සභාපතිතුමනි වලලා තිබුණේ සමහරව LTD සංවිධාන නීති විරුද්ධ නිසා බැංකු පවත්වගෙන ගියේ. ඒ බැංකුවල ඒ ගම්මල පුරවැසියන්ට වෙන තැන් තිබුණේ නැහැ. ලංකා බැංකුව, රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු ඒ පළාත්වල ක්‍රියාත්මකුනේ නැහැ. ක්‍රියාත්මකුනේ නීති විරුද්ධ LTD බැංකු. ඒ නිසා තමන් පුරවැසියන් ගිලා තමන්ගේ රත්තරන් බඩු ටික හේ තැම්පත් කරා. මට මතක රූපවාහිනී නාලිකාවල පෙන්නවා මේ තැම්පත් කරපු රත්තරන් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ හැම රත්තරන් එක චේන් එකක් වෙන්න පුළුවන්, එක පෙන්ඩරයක් වෙන්න පුළුවන්, ඒ හැම එකම ටැග් එකක් තිබුණා. එනිසා මේ ජනතාව තැම්පත් කරපුවා. හැබැයි දැන් ඒ රත්තරන් වලට මොකද සිද්ධ වුනේ? මම මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ අහුවට පස්සේ රනිල් වික්‍රමසිංහ වග්‍රාමාත්‍යර පාර්ලිමේන්තුවට කිව්වා අත්අඩංගුවට ගන්නාලාද රත්තරන් වලින් කිලෝ 45ක් අතුරුදහන් කියලා. ඒ පුරවැසියන්ගේ රත්තරන් ජනාධිපති ඡන්දේ ආසන්න ගිහිල්ලා යම් ප්‍රමාණයක් බෙදා හැරියා. ජනවාරි මාසේ 8 වෙනිදාට ඒ ආසන්නයේ ගිහිල්ලා ඒ පුරවැසියන්ගේ රත්තරන් කියලා සමහර රත්තරන් ටිකක් දුන්නා. අනිත් රත්තරන් වලට මොකද උනේ කියලා අපි දැනගන්න ඕන. ඒවා මේ රටේ අහිංසක ජනතාව. ඒගොල්ලෝ LTT නෙමෙයි. ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැ. තමන්ගේ රත්තරන් ටික තමයි තිබ්බේ. අපි දන්නෝ දෙමළ සංස්කෘතිය කන්න නැතත් ගරු සභාපතිතුමනි රත්තරන් චේන් එකක් බෙල්ල දා ගන්න උත්සාහ කරනවා. තැල්ලක් බඳින්න උත්සාහ කරනවා. පෙන්ඩනයක් බඳින්න උත්සාහ කරනවා. ඒක තමයි දෙමළ සංස්කෘතිය. ඒ සංස්කෘතිය අනුව තමයි ඔවුන්ගේ වත්කම් තිබුණේ. හැබැයි වත්කම් හමුදා විසින් අත්පත් කරගත්තා. අත්පත් කරගත්ත බව රූපවාහිනාලිකාවල පෙන්නවා. පෞගේ ජනාධිපති වර්ණ ආසන්නේ ගරු සභාපති 2014 දෙසැම්බර් මාසේ තමයි 2009ට කලින් අත්අඩංගුවට ගත්තා කියලා බාර දුන්නා. අවුරුදු 5කට වඩා කාලයක් කොහෙද තිබ්බේවා? සා අනෙක් රත්තරන් වලට මොකද උනේ කියලා ආරක්ෂක අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට පිළිතුරු ලබා දී යුතුයි. ඒ විතරක් නෙවෙයි. අපිට මතකයි KP අත්අඩංගුවට ගන්නකොට. මා මේ කියන්නේ දිනමෙන පුවත්පත වෙන කිසිදු පුවත්පතක් නෙවෙයි. දිනමෙන කියන ආණ්ඩුවේ නිල ප්‍රකාශය. වර්ෂ 2009 දෙසැම්බර් මාසේ 3 වෙනි බ්‍රහස්පතින්දා මෙන්න දිනමිනකේ ප්‍රධාන ප්‍රවෘත්තියට උඩින් තියෙන KP ගිනුම් 600ක් හා 95ක් රාජ්‍ය සංස්ථකයි. ගිනුම් 600ක් හා 95ක් කවුද කියන්නේ? කොටි සංවිධානයේ ජාත්‍යන්තර නායක KP හේවත් කුමාර් පද්මනාන්ත ඇති බැංකු ගිනුම් 600ක වත්කම් සහ 95ක් රාජ්‍ය සංස්ථක කරේ. ඒ පිළිබඳ මේ වින්ට අදාළ නීතිම් පියවර ගැනීම නීතිපතිවරයා විසින් කරගෙන යන ලබන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ඇමති කෙහෙළිය රම්බුකල මහතා ප්‍රකාශ කරයි. මේ කෙහෙළිය රම්බු මෙතුමා මේ ඉන්නවා. මෙතුමා කිය ප්‍රකාශ මේ දිනමෙ නපුවක් පතේ KP ගිනුම් 600ක් හා 95ක් රාජ්‍ය සංස්ථකයි. දැන් මේ නැව්වලට මොකද උනේ? ඔව් ඒක තමයි මම අහන්නේ. ඒක තමයි මම අහන්නේ. 2009 ඔව් ඒක තමයි මම අහන්නේ දැන්. හරි දැන් මේ කියන්න ඕන. හරි 2009 හා 2009 දෙසැම්බර් මාසේ 3 වෙනිදා ඒ කියන්නේ ගරු සභාපතිතුමනි මීට අවුරුදු 6කට පෙර මේ කලබල වෙන්න එපා මහත්තයෝ. මට කෙහෙලියම තුමා නැගිටින එක පිළිගන්න පුළුවන්.
මේ මෙතුමා නැගිටින කෙන පිළිබඳ මේ ප්‍රායකත් එක වැඩ කරලා එපාවල කටියාවේ ආයදාය කොල්ල හමුදාවට අල්ලලා දීපු ආදයා මන් දන්නත මෙයාගෙන
කටියාවේ ප්‍රායකත් එක සම්බන්ධ වෙලා ගම්මල වැඩ කරන තරුණ පොලිසියට අල්ලලා දුන්නා ඒකල ලැයිස්සුවද එපාවල පොලිසියට මම දන්නත ඔයාගෙන ඔයාගෙන මම කියන්නම් ප්‍රායකත් එක වැඩ කරලා කොල්ල මරපියගෙන ඔයා හරියට මෙතන නැව ඉන්නවල බන්දනාගාර හිරගෙදර ඉන්නවල තරුණ මරන්න ලැයිස්සු දීපු
විවාදයේ විවාදයේ
රෝහණ සෝදරගෙන
හොඳයි විවාදයේ
අර සභාපති තරුණ මරන්න ලැයිස්සු දීපු කෙනා එප්පාවල කටියාවේ යායදායි තරුණ 50කට වඩා ප්‍රමාණ ඝාතන කරන්න මෙයා හවුල්ලලා තිබෙනවා මෙයා ඉන්නවල බන්දනාගාර හිරගෙදර කතා අහගන්න එපා මගෙන් ඒ ඔයාගේ පැටිකිරිය එනිසා මම අහන්නේ KP ගේ ගිනුම් 600යි KP ගේ ගිනුම් 600යි නැව් 5යි දැන්
අත්තඩංගුවට
ආද සන්තක් කරපු බව ප්‍රකාශ කරලා තිබෙනවා
මියඩ එන්න
ඒකනේ වාඩි කරන්න
අන්තිතුමා
හරිද වැඩිය කය ගන්න එපානේ ඔයාගේ කටින් අර ඇට කෑලි පණි අසු ගණන් වල ඒවා වැඩිය කතරින් එපා ඔයා පාවලා දීපෝ දරුවන්ගේ හරිද ඒ දරුවන්ගේ මතක තබා ගන්න මම දන්න ඔයාගෙන ඔයාගෙන දන්නේ නැද්ද මම හරිද මේ
මිතු කුමාර
මගේ අයියා ඝාතනය කරන්න උපදෙස් දුන්නේ මෙයා මම ඒක දන්නවා මතක තබා ගන්න කටාරින්න පොයවට ඔයා අහිංසකයි ඔහොම හිටපු නිසා මම සද්ද නැතුව මෙච්චර කාලක් මේ පාර්ලිමේන්තුවේ ලැයිස්තු දීලා එප්පාවල පොලිසිය සුදුරාලාමි ගරු නියෝජ කතානකට එප්පාවල පොලිසිය සුදුරාලාමිට තමයි ඔත්තුව දුන්නේ මෙයා මෙයා තමයි ඝාතනය කරන්න හවුල්ුනේ ඒක නේ අද කතා කරන ඉතිහාසකන ඒවා කතා කරන්න එන්න එපා අපි දන්න හොඳ ඉතිහාසෙ හොඳේ මම කියන්නේ ගරු නියෝජ කතානායකතුමනි දැන් මම අහන්න එකයි මේ මට කොයි ආණ්ඩුවද වැඩක් නැහැ ඒ ආණ්ඩුවෙන් එක හෙවි නැත්නම් මේ ආණ්ඩුව එක හොයන්න ඕන එතරදීනේ KP ගේ දැව් පහක් ගත්තා කිව්වා බැංකු ගිණුම 600ක් රාජතන්ත්‍ර කරා කිව්වා සල්ලි වලට මොකද්ද උනේ ඒක අපි දැනගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව මොකද මේවා මේ රටේ ජනතාවට කියපු ඒවා ඒ විතරක් නෙවෙයි මම නැවත අහනවා ඔබතුමාගෙන් විශේෂයෙන්ම මිහිඳු සෙත් මැදුර කියලා ගිනුම ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු සිටි ආබාධිත තත්ත්වයේ හේතු කොටගෙන බිඳවැටෙනවුන්ගේ කායික මානසික සුවය ඇති කිරීම ඉල්හා මිහිඳු සෙත් මැදුර නමින් ආයතන පිහිටුවා ඇති අතර එහි බැංකු ගිනුම අංක 72.39963 ලංකා බැංකුවේ බොරලස්ගමුව ශාඛාවේ පවත්වගෙන යනවා මිහිඳු මන් දන්නේ මිහිඳු කියලා නමාවේ කොහොමද කියලා මිහිඳු සෙත් මැදුර 2015 ජනවාරි මාසයේ 8 වෙනි දින යුද හමුදාව සතු ස්ථාවර ගිනුම් 21ක් අවලංගු කර 15 ජනවාරි 18 ඡන්ද ඉවරලා දින 10කට පසුව ස්ථාවර ගිනුම් 21ක් අවලංගු කොට AU රුපියල් 4 කෝටි 60 ලක්ෂයක් පසු දින එගෙනවේ ඒ මිහිඳු සෙත් ගිනුමට බැර කරනවා වෙන ගිනුම් 15ක තිබුණු 18ක තිබුණු සල්ලි මේ මිහිඳු සෙත් ගිනුමට බැර කරනවා ඊට පස්සේ පසු දින 2015 ජනවාරි මාසේ 19 වෙනිදා 18 වෙනිදා බැර කරනවා 19 වෙනිදා එම රුපියල් 4 කෝටි 60 ලක්ෂයක මුදල 75.49013 දරන කෑෂ් චෙක් පතකින් ආපසු ලබා ගන්නවා දැන් මොකද මේ සල්ලි වලට උනේ කියලා අපි දැනගන්න ඕන හමුදා විස්ථාවර ගිනුම් 18ක තිබුණු සල්ලි පෞගේ අවුරුදු ජනවාරි මාසේ 18 වෙනිදා මිහිඳු සෙත් මැදුර ගිනුමට දානවා පහුවදා කෑෂ් චෙක් එකේ මං චෙක් අංකෙත් කිව්වා මේ සල්ලි ටික අදිනවා දැන් මේ 4 කෝටි 60 ලක්ෂයට මොකද උනේ කියලා මේ රටේ ජනතාව දැනගන්න ඕන. මේ හමුදාවට ආබාධිත සොල්දාදුන්ට සලකන තිබුණු සල්ලි. ඊළඟ පසුගිය රජ කාලේ ආරක්ෂක හමුදාව ආයුධ මිලදී ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට පිහිටුවේ ඇති. මෙම සමාගමේ එවකට අධ්‍යක්ෂ මණ්ඩලයේ උනේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නීතිපති මොහන් පීරිස්, හිටපු මුදල් ලේකම් PB ජයසුන්දර, ත්‍රිවිධ හමුදාපතිවරු සහ ජයන්ත ඒකේ ප්‍රධාන විධායක නිලධාරී වන ජයන්ත වික්‍රමසිංහ මහත්මයා මෙම සමාගම යටතේ පසුගිය රජ කාලේ මිලදීගත් ඇමරිකානු ඩොලර් බිලියන 1කට ආසන්න අවියෝජ ප්‍රමාණයක් අපි මිලදී ආරම්භ තිබෙනවා මේ සමාගම හරහා තමයි මේ ඔක්කොම ගත්තේ ඒ කියන්නේ කෝටි 14000ක අවියෝජ මිලදී ආරම්භ තිබෙනවා විශාල වශයෙන් සිදු වී ඇති බවත් සෑම මිලදී ගැනීමකින්ම 2.5ක කොමිස් මුදලක් මෙම සමාගමට ලැබුණා කෝටි 14000කින් 2.5ක කොමිස් මුදලක් මෙම සමාගමට ලැබුණා විදේශවලින් ලැබෙන කොමිස් මුදල් පවා අදාළ සමාගම බැරවන බවත් අනාවරණය වුණා හිතවත් තානාපතිවරයා සියලු මිලදී ගැනීම සිදු කර ඇති බවත් විවිධාකාර මූල්‍ය ක්‍රමතාවන් සිදු වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා වත්මන් ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා මේ සමාගම සම්බන්ධ ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද මේ කොමිස් මුදලට මොකද සිද්ධ වුනේ
ඒවා ඒකාබද්ධාරම වලට තැන්පත් වුණාද? ඒවා හමුදාවේ සුබසාධන සඳහා යෙදෙව්වද? යෙදෙව්ව නම් කවර චක්‍රලේඛන කවර නියෝගයක්මද මේද යෙදෙව්වේ? දැන් මේ ලොජිස්ටික් සමාගමට ලැබිති 102.5 ආසන වශයෙන් ගත ඩොලර් බිලියන 1 අවියෝජක නැති වෙනවා. ඒ ඩොලර් බිලියනෙන් ලැබිච්ච 2.5 කොමිස් මුදල් වලට මොකද වුනේ කියලා අපි දැනගන්න කැමතියි. ඒ වගේම 2014 වසරේ අපි දන්නවා එල්ටීඩී සංවිධානයෙන් අත්පත් කරගත්ත නැවක් 2014 වසරේදී අදාළ නැව යුද හමුදාව විසින් කිසිදු විනිවිද භාවකින් තොරව යකඩ වලට අලෙවි කරා. යකඩ විකුණා ලබාගත් රුපියල් මිලියන 47ක මුදල ඒකාබද්ධ ආරමුදල් නොදී හමුදා සුබසාධක ආරමුදල් මිලියන 32කුත් අපි වෙනුවෙන් අපි ආරමුදල්ට මිලියන 15කුත් යෙදුවා. එතකොට මේක රාජසන්ත කරපු නැවක් නම් ඒක රජයට අයිති නැව. එනිසේ විකුණලද මුදල් ඒකෙන් නොන ඒකාබද්ධ ආරමුදලට ඒකාබද්ධ ආරමුදල් නැවත ඉල්ලගන්න පුළුවන් ඕන නම් අපි වෙනුවෙන් අපි ආරමුදල්ට දෙන්න. එහෙම නැත්නම් දෙන්න ඒක අනිත් ආරමුදල මේගොල්ලෝ තව එකට ගත්තා රුපියල් මිලියන 15ක් අපි වෙනින් අපි ආරමුදලට හමුදා සුබසාධාරම් මිලියන 32ක් ගත්තා. එතකොට මේ රාජ්‍ය සම්පත් විකුණලා එක එක අයට ඒ සල්ලි ගෙනුම් වලට බර කරන්න බෑ. රාජ්‍ය සම්පතක් විකුණුවා නම් ඒ මුදල් ටික ඒකාබද්ධ ආරමුදලට එන්න ඕන. ඒකාබද්ධ ආරමුදලේ ගිනුම් ගත වෙලා නැවත ඒ කාර්යයන්ට යොදව ගන්න ඕන. එසේ නොවි මේ නැව මිලියන 47ට විකුණ ආකාරය පැහැදිලිත් නෑ. මිලියන 32ක් හමුදා සුබසාධන ආරමුදලටත් මිලියන 17ක් අපි වෙනින් අපි ආරමුදලටත් යනවා. ඉතින් මේක සැලකිතු කාලයක් තියාගෙන ඉඳලා ගිය අවුරුද්ද ආපහු මේක ඒකාබද්ධ ආරමුදලට යවනවා. අවුරුදු 6ක් විතර තියන් ඉඳලා. මේ 4ක් විතර තියාගෙන කොහොමද මේ වෙන්නේ? එනිසා ඔබතුමාලගේ දැනගන්න කැමති මේ එල්ටීටී නැව විකිණීමත් එහි මුදල් වලටත් මොකද සිද්ධ වුනේ කියලා. ඊළඟ විශේෂයෙන්ම මේ යුද හමුදාවට වියලි ආහාර මාළු වලෝ සැපීමේ සිදු වෙන ගැටලුව. අපි දන්නවා එක්තරා එක ව්‍යාපාරිකයෙක් තමයි මේකෙන් 80%ක් විතර සපයන්නේ. අපිට ඒ ව්‍යාපාරිකයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. එයා හොඳම ටෙන්ඩරේ නම් අරන් තියෙන අපිට ඒක ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් මෙතන සිද්ධ වෙනවා මෙහිම. මාළු සැපයුම් කරුවන්ගේ මාළු ඉල්ලනකොට ඒගොල්ලෝ දානවා ටිකක් හොඳ යයි කියන. තෝරු වගේ හොඳ මාළු වලට අඩු මිලක් දානවා. බල මාළු, අලගුඩු වගේ මාළු වලට වැඩි මිලක් දානවා. එතකොට තෝරා ගන්නවා අඩු මිල වටිනා වැඩි ගුණයෙන් තියෙන මාළු අඩු මිලට ගන්නවා. හැබැයි ඒකෙම ඇග්‍රීමෙන්ට් එකක් ගහනවා ඒ මාළු සපයා ගන්න බැරි නම් වෙන මාළු වර්ගයකට ආදේශයක් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ මාළු සපයා ගන්න බැරුව යනවා. බැරුව යනකොට ආදේශකෙක් හැටියට අර වැඩි මාළු ගන්නවා. ඒ මාළු සපයා ගැනීම නොහැකිව මත පොඩි දඩයක් ගහනවා. හැබැයි දඩේ සංසන්දනය කරලා බලනකොට අඩු ගුණාත්ම භාවයේ යුතු මාළු වැඩි මිලට ගන්න සූත්‍රයක් මේක ඇතුලේ හදන් තියෙනවා. මං හිතන අපේ හමුදාපතිතුමාලා දන්නවා මේක. ඒ නිසා මේ පිළිබඳ තමුන්නාංශලගේ අවධානය යොමු කරන්න ඕන කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව. අපි දන්නවා යුද්ධයේදී කොයි සොල්දාදුවද වටින්නේ, කොයි සොල්දාදුවද වටින්නේ නැත්ද කියලා ගණනය කරන්න බෑ. එයා ඉන්නේ දියතලාවේ පරිපාලන කඳවුරක ලිපි තබමින්ද, වැටුප් ලේකන හදමින්ද, එයා ඉන්නේ අවිගබඩාව බාරව අවිනිකුත් කරමින්ද, එයා ඉන්නේ මිලදී ගැනීම තැනද, එයා ඉන්නේ ප්‍රධාන පාසුකම් සැලසීමේ තැනද, එහෙම සලකන්න බෑ. හමුදාවේදී යුද්ධය අවසන් කිරීමේදී මේ සියල්ලංගම සිද්ධන ඒකාබද්ධතාවයෙන් යුතු මැදිහත් වීම තමයි ප්‍රධාන සාධකේ බවට පත් වුනේ. මේ ඒකාබද්ධතාවයෙන් යුතු මැදිහත් වීම. එනිසා එහිදී අපි හිතනවා සිවිල් ආරක්ෂක බලකායු සුවිශේෂ කාර්යභාරයක් කරා. මොකද හමුදාව ඉදිරියට ගිහිල්ලා ගම් මුදා ගන්නකොට ඒ ගම්වලට නිත්‍ය හමුදාවේ සෙබළුන්ව ආරක්ෂාවට යොදවන්න සුදු වුණා නම් ඉදිරියට ගෙන යන සෙබළවන්ගේ සෙබළුන්ගේ හිගයක් ඇති වෙනවා. ඒ අත්පත් කරගන්නා ගම් ආරක්ෂා කිරීමේ කාර්යභාරය තමයි සිවිල් ආරක්ෂක බලකාය ඉටු කරේ. නමුත් ඔවුන්ට විශාල දුෂ්කරතා ගැටලු ගණනාවකට අද මුහුණ දෙන්න තිබෙනවා. ඔවුන්ගේ ස්ථිර කිරීම පිළිබඳව මොනතරම් ස්ථිර කිරීම පිළිබඳ යෝජනාවක් ඔවුන් ස්ථිර කරාද නැද්ද කියන එක පිළිබඳව තාමත් හරියම අදහසක් නැහැ. ඔවුන්ට නියමිත පෙන්ෂන් එකක් ලැබෙනවද කියලා නැහැ. ඔවුන්ට නියමිත වැඩ රාජකාරියක් නැහැ. සමහර තැන්වල ගඩොල් කපන්න ඕන. ගඩොල් කපලා නියමිත ගඩොල් ප්‍රමාණය කපලා දෙන්න බැරි වුණොත් එයාගේ වැටුපෙන් කපනවා. සමහර තැන්වල එළවලු හදන්න ඕන. විනියෝගිත ප්‍රමාණයට එළවලු ටික දුන්නේ නැත්නම් එයාගේ වැටුපෙන් කපනවා. ඒ කිසිසේත්ම සාධාරණ නැහැ. එතැන් මේ සිවිල් ආරක්ෂක බලකායේ සොල්දාදුව මම හිතන්නේ ඒක දිගටම පවතිවි කියලා. මේක අන්තර කාලයක්. නැවත සිවිල් ආරක්ෂක බලකායට බඳවාගන්නේ නැත්නම් මේ කාලයට පමණක් සීමා වෙන කණ්ඩායමක් ඉන්නවා. අන්නේ කණ්ඩායමට විශේෂ කොට සලකා ඔවුන් සේවාවෙන් විශ්‍රාම යන තෙක් ඔවුන්ගේ රැකියාව සුරක්ෂිතභාවයත් ඔවුන්ගේ රැකියාවේ වගකීමත් ඒ වගේම විශ්‍රාම ගියාට පසුව ඔවුන්ට පැවරන කාර්යභාරයන් පිළිබඳව විශ්‍රාම වැටුප් පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. ඒ වගේම ඊළඟ මම විශේෂයෙන් අවධානය යොමු කරනවා දමුණාංශගේ අවධානයට. මම කල්ලුත් කිව්වා මේ තානාපති සේවාවන් සඳහා යවනකොට පිළිගත් ක්‍රමවේදය සකස් කළ දෙන්න ඒ සොල්දා ඒ හමුදාවේ නිලධාරීන්ට තානාපති ආරක්ෂක උපදෙස් සවදා යනකොට ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හමුදාවෙන් සේවයන් සඳහා යනකොටත් යම් පිළිගත් ක්‍රමවේදයක් ඔවුන්ට සකස් කළ දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම නාවික හමුදාවේ විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා නාවික සෙබළාංශයේ උසස් වීම් ලබා දීමේ ගැටලු විශේෂයෙන්ම නිලධාරීන් 265යි නාවිකයන් 5000යි එහෙත් එකදු රියර් අඩ්මිරාල්නලයක් හිමි වෙලා නැහැ ඒගොල්ලන්ට මේක ඒක සාධාරණ නැහැ විදේශ පුහුණුවා සංචාරවලට අවස්ථා ඒගොල්ලන්ට හිමි වෙලා නැහැ ඒ නිසා මේ නාවික හමුදාවේ ඇති වී තිබෙන යම් ඒ උසස් වීම් වලදී අනිකුත් වරප්‍රසාද ලබා දීමේදී යම් විකෘතිතාවයක් මතු වී තිබෙනවා ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ ඒ தත්ත්වෙ નિවර්ධි කර යම් ක්‍රමවත් භාවයකට ඔවුන්ගේ කාර්ය ඉටු කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ රක්නා ලංකාවේ ඊළඟ ගෙවන් ගාඩ් එකට අමතරව මතු වී තිබෙන ගැටලු පිළිබඳ විශේෂයෙන්ම දැන් රක්නා ලංකාවේකට පැවරී තිබෙන කාර්යභාරය මොකක්ද කියලා මේක දැනගන්න කැමති මේ පාර්ලිමේන්තුව මීට පෙර රක්නා ලංකාවේකට විශ්‍රාම යන සොල්දාදුවන් නැත හමුදාවෙන් ඉවත් වූ සොල්දාදුවන් බදවාගෙන රාජ්‍යංශයේ ආරක්ෂක සේවාවන් සඳහා යොදවාගනු ලැබුවා. දැන් ඒක මම හිතන්නේ ඒ තරම් ප්‍රමාණිකව සිදුවන්නේ නැහැ. ඉතින් රක්නා ලංකාවේ කාර්යභාරය ඉදිරි රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ඉදිරි කාර්යභාරය පිළිබඳව තමුන්වහන්සේගේ අවධානය මම යොමු කරන්න කැමැති. ඒ වගේම රක්නා ලංකා ආයතනයේ රුපියල් මිලියන 1400ක ආයෝජන සඳහා මහ භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන තිබුණේ නැහැ. මහ භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රක්නා ලංකා සමාගම මුදල් යෙදුවේ කොහොමද කියන එක තමුන්නාසමේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න ඕනකම තිබෙනවා. ඒ වගේම මදන විශාල හමුදා මූලස්ථානයක් අපි ගොඩනගනවා. මේ හමුදා මූලස්ථානය ගොඩනැගීම සඳහා මුදල් උපයා ගත්තේ කොහොමද? විශේෂයෙන්ම පෞගේ කාලේ සාකච්ඡාවක් තිබුණා. ගෝල්පේස් පිට්ටනිය අවට තිබුණු අක්කර 20කට ආසන්න භූමියක් සැංගිලා කම්පැනියකට විකුණුණා. සැංගිලා කම්පැනියකට ලැබිච්ච මුදල් කෙලින්ම ඒකාබද්ධ අරමුදලට යන්නේ නැතුව නාවික වෙන අරමුදලකට ඒ මුදල් එනවා. ඒකත් වැරදි. රාජ්‍ය දේපලක් නම් විකුණන්නේ ඒ රාජ්‍ය දේපල ඒකාබද්ධ අරමුදලට ආයුතු තිබෙනවා. ඒ අරමුදලට ආවට පස්සෙ තමයි ඒක හමුදා මූලස්ථාන ගොඩනැගීම සඳහා වෙනම ප්‍රතිපාදන සිල්ලාගත ඉල්ලා සිටිය යුතු වන්නේ. හැබැයි හමුදා මූලස්ථාන ගොඩනගන්න කියලා ඒ මුදල් වෙනම පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ යම් මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිබෙනවා. මේ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති වුණා. මම දැක සමහර අය කිව්වේ ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුද්ගලික ගිරුම නෑ පුද්ගලික ගිරුමක් නෙවෙයි ඒක වැරදි. ඒ වැරද්ද කරන්න එපා. ආරක්ෂක ලේකම්වරයා කියන තනතුරයට තමයි ඒ ගිරුම පිටවලා තිබෙන්නේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද වර්තමාන ආරක්ෂක ලේකම්වරයාද කවුරු වුණත් ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබෙන ආරක්ෂක ලේකම්වරයා යටතේ තිබෙන ගිනුමක් ඒක. නමුත් එවැනි ගිනුමකට රාජ්‍ය දේපලක් විකුණලා ඒකාබද්ධ අරමුදලට යන්නේ නැතුව ඒ සල්ලි කොහොමද විශේෂම නාවික හමුදා මූලස්ථාන ගොඩනැගීම සඳහා වරමුදලකට බැරවෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තමුන්නාංශයේ මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි හමුදා මූලස්ථානයේට ආකිටෙක්ට් කෙනෙක් තෝරාගත්තා. එයා ඉතාමත් සුප්‍රසිද්ධ කෙනෙක් දැ. මුදිත ජයකොඩි. ඉතින් අපි අහන්න කැමති මේ මුදිත ජයකොඩිව තෝරාගත්තේ කොහොමද? ඔහුම බැසිල් රාජපක්ෂගේ මල්වාන ගෙදර හදන ආකිටෙක්ට්ක් වෙනවා. ඔහුම ආරක්ෂක විද්‍යාපීඨේ කොතලාවල පීඨේ හදන ඒ ගොඩනැගිලි හදන ආකිටෙක්ට්ක් වෙනවා. එයාම හැමතැනම ගෘහ නිර්මාණ ශිල්පියා වෙන ගමන් මල්වානේ බැසිල් රාජපක්ෂ ඔහුගේ නොවේයි කියන ඔහුට අයිති නැහැයි කියන මාලිගාවේ ගෘහ නිර්මාණ ශිල්පියා බවට පත් වෙනවා. ඒ නිසා අපි දැනගන්න කැමති මේ හමුදා මූලස්ථානයේ ගොඩනැගීමේදී ගෘහ නිර්මාණ ශිල්පියා තෝරාගත් පදනම කොහොමද? ඔවුන්ට ගෙවලාද මුදල් ප්‍රමාණය කොපමණද? ඒ මුදල් බැරවුනේ කොතනටද? ඒ සඳහා ආදායම් බදු ගෙවලා තිබෙනවද කියලා මේ පාර්ලිමේන්තුව දැනගන්න. මේ යොදවලා තිබෙන්නේ මහජනගේ ධනය. අපිට හරි පැහැදිලි. රාජ්‍ය ඉදිකිරීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පියා තෝරගන්නවා. ඒ ගෘහ නිර්මාණ ශිල්පියා තමන්ට ලැබෙන මුදල යම් මුදලකින් අමාත්‍යවරුන්ට ගෙවලා හදලා දෙනවා. ඒක තමයි මල්වානේ නිවස කියලා වෙන නිවසක් නෙවෙයි. වෙන සල්ලි නෙවෙයි. ඒ සල්ලි වෙනමකුත් නෙවෙයි. නාවික හමුදා ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පියාට ලබා දෙන මුදල් වලින් තමයි මල්වානේ ගෙදර හැදෙන්නේ. ඒ නිසා මේ මහජනගේ මුදල් තමයි මේ අවභාවිතය යොදවලා තිබෙන්නේ. අපි දන්නවා අපේ රටේ යුද්ධය අවසන් කිරීමේදී මේ හමුදා සොල්දාදුවන් විශාල කාර්යභාරයක් කරා. නිලධාරී සොල්දාදුවන් විශාල කාර්යභාරයක් කරා. ඒ කාර්යභාරයට ඇගීමක් තමයි අපි කල යුතුව තිබුණේ. ඔවුන්ගේ සුබ සාධනෙ, ඔවුන්ගේ පෞල්වල කාර්යය, ඔවුන් යුද්ධයකදී විශාල කැපකිරීම කරලා තිබෙනවා. ඒ වුණා ඔවුන්ගේ ජීවිතේ, ඔවුන්ගේ අනුකූල බැඳීම් ශක්තිමත් කරමින් හොඳ ජීවිතයක් ලබා දීමේ අරමුණ කර යුතු තිබුණා. ඒ සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ යුද්ධ සඳහා පත්තු කරලද පතුරම් කොපු විතර ප්‍රමාණවත්? මම දැනගන්න කැමති දැන් ඒ පතුරම් කොපු වලට උනේ මොකද්ද කියලා. මොකද මයිතාවක කීමෙන් කියන්නේ සරත් පොන්සේක මහත්තයාට එලියට එන්න සිද්ධ වුණේ හමුදා මේ පතුරුම් කොප පිළිබඳ ප්‍රශ්නය. මා දන්නවා එතුමා ගිහිලා යෝජනා කරා මේ පතුරන් කොපු ටික අලෙවි කරලා හමුදාවන්ගේ හමුදා සොල්දාදුවන්ගේ සුබසාධන වැඩ කටයුතු වල යොදන්න ඕන කියලා. නමුත් එක් රැස් කරලා බලනකොට ඒක විශාල ධනස්කන්ධයක්. මේ අලෙවිය පිළිබඳ ගැටලුව තමයි පළවෙනිම ආණ්ඩුව සහ හිටපු හමුදාපතිවරයා අතර සරපංශක මැතුම අතර ගැටුම ඇති වෙන පළවෙනි සාධකය. මම දැනගන්න කැමති මේ හිස් පතුරන් කොපු වල මොකද දැන් සිද්ධ වුනේ? ඒවා අලෙවි කරාද? අලෙවි කරා නම් කවරෙන්ද? මයිතා වගකීමෙන් ගෙන තායිලන්ත කණ්ඩායමක් ඇවිල්ලා හිටියා. මේ ප්‍රධාන හෝටල් එක නතර වෙලා ඔවුන් සැලසුමක් හැදුවා. මෙහි තඹ උණු කරන පිත්තල උණු කරන කර්මාන්ත කදලා ඒ කර්මාන්තෙන් බහඳ නිෂ්පාදනය කරනවා කියලා ඒක ව්‍යාජ ලියවිලි හදලා ඒ ව්‍යාපෘතියක් ඇවිල්ලා තිබුණා. හැබැයි අපි දැනගන්න කැමති මේ විශාල කෝටි සිය ගණනක් වටින මේ කොපු විකිණීම සිද්ධ වුණාද? ඒවා දැන් තියෙනවද? වික්කේ කොහොමද? ඒ මුදල් උනේ වලට උනේ කොහොම මොකද්ද කියලා අපි දැනගන්න කැමති. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හමුදාවේ මුදල් මේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් යොදවන. ඒ වගේම අපි පිළිගන්නවා. සමහර ගිණුම් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පරීක්ෂාවට භාජනය කරගු යුතු නැහැ. හමුදා විශේෂයෙන්ම බුද්ධ්‍යංශ ගෙවීම සඳහා යම් ගිණුමක් පවත්වාගෙන යනවා. ඒ ගිණුම් පිළිබඳ විස්තර අපි කවදාවත් ඉල්ලන්නේ නැහැ. හැබැයි මේක අරමුදල් විශාල ප්‍රමාණයක අරමුදල්. එක එක වර්ගයේ අරමුදල් ගොඩ නගාගෙන තිබෙනවා. මේ අරමුදල් විගණනයට භාජනය වෙන්නේ නැහැ. අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යාංශයේ විගණනයටවත් මේ විවිධ වර්ගයේ අරමුදල් භාජනය කරන්න කියලා මා ඉල්ලා හිටනවා. ඒ අතරම ආ කියන හැබැයි මම අවසන් කරනවා. අර බුද්ධ්‍යාස පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ජාලය පවත්වාගෙන යාම වෙනුවෙන් යොදා තිබෙන එක පිළිමත විගණනයක් අපිට අවශ්‍ය නැහැ. නමුත් අනිත් ඒවා මොකද කරු නියෝජ්‍ය කතානායක සමහර ටිකට් විකුණන්න දෙනවා. ඒ ටිකට් ප්‍රමාණය වික්කේ නැත්නම් පඩියෙන් කපනවා. නිසා අපිට ඇවිල්ලා අසල්දාදුව කියනවා මේ ටිකට් ප්‍රමාණය විකුණන්න බෑ. එක එක තරඟවලට උත්සවවලට මේ විකුණන්නේ කියන එක සාධාරණ නෑ. ඒ නිසා මේ අරමුදල් යම් විගණනයකට ලක් කළ යුතු තිබෙනවා. ඒ වගේම නැවත වතාවක් අපේ රටේ ජාතික ආරක්ෂාවත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳවත් අපේ රටේ හමුදාව සුවිශේෂ කාර්යභාරයක් කරලා තිබෙනවා. ඒ කාර්යභාරය වඩාත් පිරිසිදුව ඔවුන් වෙත එල්ල වී තිබෙන කළු පැල්ලම් තිබෙනවා කුඩා කණ්ඩායමක් හේතු කොටගෙන. ඒ කණ්ඩායම එළිදරව් කරමින් ඒකට උපදෙස් දීපු කණ්ඩායම එළිදරව් කරමින් මේ එල්ල වී තිබෙන කළු පැල්ලම් ඉවත් කර ගැනීම සඳහා කටයුතු කිරීම සඳහා හමුදාවේ පාර්ශ්වයෙන් සහාය ලබා දෙනවා යැයි කිල්ල මේ කල්පනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, ඊට පස්සේ කෙහිලිය බුක්කැල්ල මැතිතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි,
උතුමා ප්‍රවේශ නිසා
මම අද සතුටුයි.
යාම මැතිතුමා මුලසුන ගන්න මැතිතුමා.
අද දින සාකච්ඡාවට භාජනය වෙන විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ වැශීර්ෂයේදී වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම රටක ආරක්ෂාව ඉතාමත්ම වැදගත් කාරණයක් හැටියට ලෝකයේ සෑම රටක්ම කල්පනා කරන උපමනක් නෙවෙයි. මේ ආරක්ෂාව සඳහා අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් සෑම රටක්ම වියදම් කරනවා. ඇමරිකා එක්සත් ජනපදය සිය ජාතික දළ නිෂ්පාදනයෙන් 3.3%, රුසියාව 5%, චීනය 2%, ඉන්දියාව 2.4%, ෆ්‍රාන්සය 2.1%, එක්සත් රාජධානි 1.9%, ජපානය 1%, තුර්කිය 2.1%, ජර්මනි 1.2% වශයෙන් වියදම් කරන මේ සමහර රටවල්වල සෑම රටකම අපිට පේනවා 2%කට වැඩි ප්‍රමාණයක් ජාතික දළ නිෂ්පාදනයෙන් රටේ ආරක්ෂාව සඳහා යොදවනවා. එය කුඩා රටක්ද, විශාල රටක්ද, මධ්‍යම ප්‍රමාණයේ රටක්ද කියන ආකාරය අනුව නෙවෙයි. සෑම රටකටම අද විශේෂයෙන්ම ත්‍රස්තවාදය, ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ රටවල් තුල ඇතිවන ත්‍රස්තවාදය, වර්ගවාදී ගැටුම්, මේ වගේ දේවල් නිසා රටේ ආර්ථිකය සකස් කරගෙන ඉදිරියට යාමේදී රජයේ ස්ථාවර භාවය, සාමය හා නීතිය සුරක්ෂිත කිරීම, ඒ වගේම විදේශ ආක්‍රමණයන්ගෙන් රට බේරා ගැනීම වැනි කරුණුවලදී විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට මුල් තැනක් ලබා දීම සෑම රටකම කාලීන අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ආරක්ෂාව සඳහා වෙන් කරන ලද මුදල් ගත්තොත් 2010 සිට 2010දී දළ ජාතික නිෂ්පාදනයෙන් 3.1%, 2011දී 3%, 2012දී 2.6%, 2013දී 3.1%, 2014දී 2.6%, මේ වශයෙන් 3% සිට 2.5% දක්වා වූ පරාසයන් තුල වියදම් කරලා තිබෙනවා. ඒ වගේම අපේ රට සුවිශේෂී තත්ත්වයක් ඇති වුණා වර්ෂ 30ක් තිස්සේ මේ රටේ තිබුණු මේ එල්ටීටී ත්‍රස්තවාදය අවසන් කිරීමේ කාර්යභාරයේදී අපේ ජාතික ආරක්ෂාව සඳහා මේ සඳහා වෙන් කළ යුතු මුදල අපිට වැඩි කරන්නට සිදු වුණා. නමුත් අපි දැන් ඒ යුද්ධය අවසන් කරලා ඉවරයි. නමුත් අපිට මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අඩියක්වත් පස්සට අරගෙනීමට පුළුවන් කමක් නැහැ. රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛතාවයක් හැටියට අපේ රට සලකන්නට ඕන. අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අමාත්‍යාංශයට අවශ්‍ය නායකත්වය ලබා දෙමින් යුද්ධය අවසන් කළා වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටට ආදරය කරන නායකයෙක් වශයෙන් ඒ අවසන් කරපු යුද්ධය නැවත මේ රටේ බිහි නොවීම සඳහා ඒ වාර්ගික ගැටලු මේ රටේ ඇති නොවීම සඳහා අවශ්‍ය පසුබිම ආරක්ෂකාංශ ශක්තිමත් කිරීම වගේම ජාතික සංහිඳියාව ගොඩනැගීම තුළින් රැක ගැනීම සඳහා විශාල වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒ නිසා රටක ජාතික ආරක්ෂාව විනය පද්ධතිය කියන මේ දේවල් හුදෙක් හමුදාංශ පොලිසි නාවික ගුවන් හමුදා වල ප්‍රමාණය පමණක් වැඩි කිරීමෙන් ඇති කිරීමට පුළුවන් කමක් නැහැ. ඊට වඩා පුළුල් වූ පරාසයක් තුල අපි මේ රටේ විනය ඇති කරන්නට ඕන, මේ රටේ සංහිඳියාව ඇති කරන්න ඕන. ජාතීන් කුල ගෝත්‍ර මේ අතර තියෙන සටන් ගැටලු නිර්මාණය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඒ පියවර මේ රජයේ මඟින් දැන් අරගෙන තියෙනවා. ඒව අරගෙන ඉදිරියට යනවා. සමහර විට මේ පිළිබඳව වෙනත් වපරහැකින් බලන අය ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ සේනාධිනායකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කිසිසේත්ම මේ රටේ ඒකීය භාවය පාවා දෙන්නේ නැහැ. මේ රටේ සංහිඳියාව ඇති කරන ගමන්ම සියලු ජාතීන්ට ඉතාම සමගියෙන් සමාදානයෙන් ඉන්නට පුළුවන් රටක් නිර්මාණය කිරීමේ ඒ දුෂ්කර වගකීම එතුමා බාර අරගෙන තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව එතුමාට මේ රටේ සෑම ජන කොට්ටාසයකම ප්‍රසාදය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර සහයෝගය එතුමාට ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර විශ්වාසය එතුමා ගොඩනංවාගෙන තියෙනවා එතුමාගේ මේ වැඩපිළිවෙල තුළින්. ඒක අපරට විශාල ශක්තියක්. මොකද අපිට ජාත්‍යන්තරයක් සමග රණ්ඩු සරුවල් කරගෙන මේ වැඩ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තරයේ විවිධ රටවල් තුළ විවිධ න්‍යාය පත්‍ර තියෙන එක ඇත්ත. නමුත් අපිට ඒ හැම ෆ්‍රන්ට් එකක් එක්කම අපිට සටන් කරගෙන මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අද එතුමාට විශාල සහයෝගයක් ජාත්‍යන්තර වශයෙන් ලැබෙනවා. ඒ සහයෝගය උපයෝගී කර ගනිමින් සාමය හා සංහිඳියාවත් ඇති කරන ගමන්ම මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් ලෙස එතුමාගේ නායකත්වයේ තුලින් අපට ගෙන යාමට පුළුවන් බවට මේ රටේ ජනතාවෙත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුලත් අප තුලත් විශාල විශ්වාසයක් තියෙනවා. ඒ නිසා සභාපතිතුමනි, අපි එතුමාට ඒ පිළිබඳ අපේ සහයෝගය ලබා දෙන්නට ඕන. අද ඒසේ සහයෝගය ලබා දෙමින් අද ගුවාක් වෙලාවට අපේ මාධ්‍යයට අපේ ජනතාවට අවශ්‍ය වෙන්නේ බොහොම සංවේදීදායක ආවේගශීලී කරුණු. ඒවා ඉස්මතු කරන්නේ නැතුව අපි විශ්වාස කරනවා මේ රට නිවැරදි දිශාවකට ගෙන යාම සඳහා එතුමා ගෙන යන හා එතුමා සහ රජය ගෙන යන ප්‍රයත්නයේ දෙස ඊර්ෂ්‍යාකාරී ලෙස බලන්නේ නැතුව සද්භාවයෙන් බලලා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම සභාපතිතුමනි, ඔබතුමා දන්නවා මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය උපුටා දැමීම සඳහා මේ රටේ රණවිරුවන් දැවැන්ත සේවාවක් ඉෂ්ට කරා. ඒ නිසා අපි ඔවුන් දැන් අමතක නොකළ යුතුයි. සමහර වෙලාවට මේ රටේ යුද්ධයක් නැති නිසා ත්‍රස්තවාදයේ බැටකෑමක් දැන් නොමැති නිසා හුඟක් අයට ඒ තත්ත්වය අමතක වීගෙන යනවා. නමුත් අප රට වෙනුවෙන් සේවය කරන ලද ඔවුන් අපි ආරක්ෂා කළ යුතුයි, ඔවුන්ගේ පවුල් ආරක්ෂා කරගත යුතුයි. ආබාධිත වූ
ගරු ඇමතුමා විනාඩියක් තිබෙනවා. ඔව්.
අසහනයට පත් ඒ සියලු දෙනා වෙනුවෙන්ම උපරිම වැඩ කටයුතු කිරීමට අපි කටයුතු කළ යුතුයි. මොකද ඒක අපේ ජාතික යුතුකමක් හා වගකීමක්. ඒකෙන් අපි අදහස් කරන්නේ මේ රට යුද්ධයක් කරා අපි ගෙන යන ගමනක් නෙවෙයි. ඒක අපි තුල තියෙන යුද මානසිකත්වයක් නෙවෙයි. අපි කළගුණ සැලකීමක් වශයෙන් සහ අපේ ජාතික යුතුකමක් හා වගකීමක් හැටියට ඒකට යුත් ඉටු කිරීම අපි වෙත ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් හැටියට අප වෙත පැවරීලා තිබෙනවා. ඒ වගේම අපි නව ආණ්ඩු කුම ව්‍යවස්ථාව සකස් කිරීමේදී විශේෂයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයේ ව්‍යවස්ථාවක් හදන්න ඕනි. මොකද ව්‍යවස්ථාව තුළින් තමයි ඒ අවශ්‍ය බලතල බෙදීම, අවශ්‍ය බලතල ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා වූ පද්ධතිය සකස් වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින්. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී විශේෂයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වන ආකාරයට අපි කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබ ස්තුතියි.
ස්තුතියි. ගරු නිරෝෂන් පෙරරා නියෝජ්‍ය ඇමතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය වීම කරා ජාත්‍යන්තර වෙළඳාම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි විවෘත ආර්ථිකය තුළින් ගෝලීය ආර්ථික ක්‍රමයට බද්ධ වෙලා ඒ තුළින් අප රටේ ඉන්න ජනතාවට සාධාරණ ලෙස තමන්ගේ ජීවිතය භුක්ති විඳීමටත් තමන් ආර්ථික වශයෙන් සංවර්ධනය වෙලා ඉදිරියට ගිහිල්ලා හොඳ අලුත් රටක් නිර්මාණය කිරීම සඳහාත් අපි සියලු දෙනාම කැප වෙලා ඉන්නවා. අපි දැක්කා පහුගිය රජයේ සමයේ විශේෂයෙන්ම අපේ අපනයනය පදනම් වුණු ආර්ථිකය මුළුමනින්ම කඩන් වැටිලා විශේෂයෙන්ම අපිට ජාත්‍යන්තර වශයෙන් තිබුණු වෙළඳ පොළවල් අහිමි වෙලා අපේ තිබුණු කර්මාන්ත ශාලා වැහිලා අපි ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වුණා. අපි යුරෝපා සංගමයේ GSP ප්ලස් සහනය ගත්තත්, ඒ වගේම මත්ස්‍ය අපනයනය ගත්තත්, ඒ තුළින් අපි මං හිතන්නේ ඒක නැතිවීම තුළින් අපි පසුබෑමකට ලක් වුණා. අපේ දීවර කර්මාන්තයේ යෙදී සිටුණු, ඒ වගේම ඇඟලුම් කර්මාන්තයේ යෙදී සිටුණු විශාල ප්‍රමාණයකට රැකීරක්ෂා අහිමි වීමෙන් ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්වය අඩු නැයි කියලා මං හිතන්නේ සියලු දෙනාම පිළිගන්නවා. විශේෂයෙන්ම કૃතිම විදේශ විනිමය අනුපාතකයක් පවත්වාගෙන යෑම තුළින් මං හිතන්නේ අපේ අපනයන ආනයන පරතරය වැඩි වෙලා අපි ණය බරින් පෙළෙන රටක් හැටියට අපි ඉස්සරහට ගියා. ඒ වගේම අපි සංවර්ධනය සඳහා විශේෂයෙන්ම විදේශ ණය අරගෙන ඒ සංවර්ධන කාර්යයන් විශේෂයෙන්ම හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, නොරොච්චොලේ බලාගාරය වැනි දේවල් දිගින් දිගටම අපේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් දෙන්නේ නැතුව ඒවා සුදු අලි බවට පත් වෙලා ඒ තුළින් විශාල ණය බරක් අපේ රටට හිමි වුණයි කියලත් මං හිතන්නේ අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවා වැනි විශේෂයෙන්ම අපිට ජාත්‍යන්තර වෙළඳාම සඳහා අපිට යොදා ගන්න පුළුවන් තිබුණු ආයතන දිගින් දිගටම සුදුසු නැති පුද්දලේ පත් කරලා ඒවා විනාශ කිරීම තුලිනුත් අපිට අපනයනයේ පදනම් වුණු ඒ ආර්ථික ක්‍රමය විනාශ වෙලා දැනට නැවතත් අපිට ගොඩනගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා අපිට එන අවුරුද්දේ වෙනකොට GSP ප්ලස් සහනය ලැබෙන්න නියමිතයි. ඒ වගේම දීවර කර්මාන්තය සඳහා විශාල ශක්තිමත් පියවරක් තබමින් අපිට යුරෝපයේ නැවතත් මත්ස්‍ය අපනයනයට මං හිතන්නේ සහනයක් ලැබුණා. ඒ තුළින් දැනටමත් එදා කඩාගෙන වැටලා තිබුණු ඒ දීවර කර්මාන්තය දැනට සක්‍රිය වෙලා ඒ දීවර ජනතාව සඳහා විශාල විදේශ විනිමයක් අද වෙනකොට ලංකාවට ඇවිත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හම්බන්තොට ඒ ප්‍රදේශයේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත ඒ කර්මාන්ත කලාපය තුළින් අපේ රැකියා දශලක්ෂයේ වැඩසටහන, ඒ වගේම අපේ ජනතාවගේ ආදායම් උත්පාදන මාර්ග වැඩි කිරීම සඳහා විශේෂයෙන්ම චීනයත් සමග අපි එකතු වෙලා ගෙන යන ක්‍රියාමාර්ගය තව අවුරුදු කීපයකින් ශක්තිමත් ලෙස අපේ ආර්ථිකය ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා. ඒ වගේම ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල්, චීනය වැනි රටවල් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම් තුළින් අපි එදා ඓතිහාසිකව අපේ රට දියුණු වුණේ අපි අනිත් රටවල් එක්ක වෙළඳාම් කරලා. ඒ හින්දා ඒ මාර්ගය ඒ ඉතිහාසය අපි නැවත මතක් කරලා අපි ශක්තිමත් ජාතියක් හැටියට ඒ අපේ හැකියාව තුළින් ඉදිරියට යන්නට නැව මාර්ග අපි ව්‍යුත්ත කරලා විශේෂයෙන්ම අපේ තියෙන කර්මාන්ත ජාලය අපි ශක්තිමත් කරලා අපි අනිත් රටවල් එක්ක හොඳින් තරඟ කරන්න පුළුවන් ආර්ථික ක්‍රමයක් මේ රටේ පිහිටවන්න ඕනේ. ඒ ආර්ථික ක්‍රමය පිහිටවන්න නම් මේ ආර්ථික ක්‍රමයේ තියෙන කාර්යක්ෂමතාව අපි වැඩි කරන්න ඕනේ කියලා අපි රජයක් හැටියට අපි අඳුනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා මම හිතන්නේ විශේෂ වැඩපිළිවෙළක් මේ වෙනකොට අපි ගෙන තියෙනවා. විශේෂයෙන්ම අපේ රාජ්‍ය අංශයේ තියෙන යම් යම් ආයතන ඒවා ප්‍රතිසංස්කරණය කරලා නැවතත් අපේ ජනතාවට තමන්ගේ හැකියාවෙන් තමන්ගේ ශක්තියෙන් ඒගොල්ලන් නැකිట్లా හොඳ ආර්ථික ක්‍රමයක් තුළින් ලොව පිළිගත් ආර්ථික ක්‍රමයක් තුළින් ඒ වගේම ලෝකයේ ආර්ථික ක්‍රමයක් සමග
බරවැමතුමා කාලය අවසන්
වෙනට යන්න පුළුවන් ආර්ථික ක්‍රමයක් අපි මේ වෙනකොට පිළිහිටගෙන තියෙනවා. ඒ සඳහා සියලු දෙනාගේම අපි සහයෝගය මත අපි ඉස්සරහට යන්නට හොඳ පදනමක් දාවල තියෙනවා කියලා කියමින් මම වචා අසන.
ස්තුතියි ගරු කේලිය රඹකැලේ මන්තිතුමා.
ස්තුතියි මුලාසන රුද මන්ත්‍රීතුමනි. මම එක මිනිත්තු භාගයක් ගන්න කැමතියි මීට පෙර කතා කරපු කතික මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ මිනිත්තු 40ම ඔහු කතා කරේ පහුගිය දශකය තුළ සිදුවීම් සම්බන්ධ. රජය ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. ඒ දෙක ඇතුළත ඔවුන් කරපු දේ ගැන සඳහනක් වෙන්නේ නැහැ. ජනවාරි 8 ඉඳන් ඔබතුමාගේ කැබිනට් ඔබතුමාගේ අගමැති. ඒ නිසා ඒ ගැන අපහු වාද කරන්න බෑ. ඒ නිසා ඒ අවුරුදු දෙක කාලය තුළ මේ වෙනකම් අදක් කතා කරේ ඒ සම්බන්ධ. මේ රටේ රාවයක් තියෙනවා මේ රතුවලි පැටියා තමයි මේ දේ කරන්නේ කියලා. හැබැයි ඒක මං විශ්වාස කරේ නැහැ. අද ඒක හැබැයි තහවුරු කරා ඔහු කා වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියන එකත් කා වෙනුවෙන්ද ඔවුන්ගේ හඬ නගන්නේ කියන එකත් පැහැදිලිවම පෙන්눔 කරා. දැන් මේ ගැන ආයේ සැකයක් හිතන්න දෙයක් නැහැ. මිනිත්තු 40ම ගත්තේ ඒකට.
අරයා තමයි ඒගොල්ලෝ බලාගෙන අරින්.
ඒ නිසා
අර ඇමතුමා.
ගරු මූලාශ්‍රණේ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මා සඳහන් කරන්නට උනේ අද ආරක්ෂක වැසියෂ සම්බන්ධව මා හිතන්නේ මේ රටේ වැදගත්ම අමාත්‍යංශය හැටියට මම සලකන්නේ ආරක්ෂක අමාත්‍යංශය. මුදල් අමාත්‍යංශයේ මුදල් ලැබෙනවා. හැබැයි ආරක්ෂක අමාත්‍යංශය තමයි මේ රටේ වැදගත්ම අතිශයින්ම වැදගත්ම අමාත්‍යංශය හැටියට දකින්නේ. ඒ නිසා තමයි එක්සත් USA එහෙම නැත්නම් ඇමරිකාව 2016 2015 බිලියන ඩොලර් බිලියන 800 581ක් චීනය 155ක් සවුදු අරාබිය බිලියන 56ක් එක්සත් රාජධානිය බිලියන 55ක් රුසියාව බිලියන 46ක් ජපානය 40ක් ඉන්දියාව 40ක් ජර්මනිය 36ක් ෆ්‍රාන්ස 35ක් ඉතාලිය 37ක් US ඩොලර්ස් බිලියන් මේ වියදංක. ඒ වගේම අපි ගත්තොත් අපට අපේ අවට තියෙන ආර්ථිකයන් තුල විශේෂයෙන්ම තායිවාන සිංගප්පූර් කොරියා පකිස්තාන් ඉන්ඩෝනීසියා තායිලන්ත මැලේසියා මේ අයගේ සාමාන්‍ය බිලියන 7 8 10 12 ඩොලර් වියදම් කරලා තිබෙනවා. ඒ නිසාම බොහොම පැහැදිලිව පේනවා මේ අමාත්‍යාංශයේ වටිනාකම. මේ අමාත්‍යාංශයේ තියෙන ප්‍රධාන රාජකාරිය මොකක්ද? මේ රාජකාරිය වෙන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය, රටේ ස්වාධිපත්‍ය, ඒකීයභාවය, රටේ ජාතික ආරක්ෂාව. මේ වෙනුවෙන් ඔවුන් විශාල වැඩපිළිවෙලක් මේ ඉතිහාසය තුලාම කරගෙන ආවා. මේ අපිට අමතක කරන්න බෑ. මේ වටිනාකම නිසා තමයි හමුදාවට රණවිරුවන් කියලා අපි කතා කරන්න පටන් ගත්තේ මෑත කාලකදී. ඉස්සලා අපි කතා කරේ පොලිස් කාර්ය, ආමි කාර්ය, නේවි කාර්ය. මෙන්න මෙහෙමයි කතා කරේ. හැබැයි අපි රණවිරුවයි කියන වචනයට මාරු වෙන්න උනේ ඔවුන් මේ අවසාන දශකය දෙක තුන මේ රටේ කරපු වික්‍රමයන් හැටියට අපි සලකන්න ඕනේ. මේ බජට් සලකලා බලනකොට පැහැදිලිව පේනවා මේ බජට් වලින් විශේෂයෙන්ම ලංකාවේ අපේ වියදම් කරලා තියෙන ගණන් බැලුවොත්
බිලියන දෙකක් පමණ තමයි වියදම් කරලා තියෙන්නේ. දැන් යුද්ධය අවසానයි කියලා කිව්වා. ඒ කාලේ සටන් පාඨයක් තිබ්බා යුද්ධය අවසానයි කෝ ඒ සල්ලි කියලා. මම කියන්න කැමති 2017 වියදම් කරලා තියෙනවා 2010 11ට වඩා මුදල්. 2017 අයවැයට. බිලියන 1.923ක් වෙන් කරලා තියෙනවා. ඒක ගැන අපේ තර්කයක් නැහැ. ඒක විය යුතුයි. ඒ ආරක්ෂාවට ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඒ නිසා මේ වික්‍රමය විශේෂයෙන්ම මතක් කරන්න එපා. මේ රටේ අවුරුදු 30ක දැවැන්ත යුද්ධයක් අපිට හැම වෙලේම කියන යුද්ධ ගැන කතා කරනවා කියලා අපිට කනගාටුයි. ඒ තිබ්බ යුද්ධය අවසන් කරපු නිසා තමයි මේ නිදහස ගැන කතා කරන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. මානව හිමිකම් ගැන කතා කරන්නේ. ඒ සියලු දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිදහස ලබාගත්ත නිසා. ඒ නිසා අනේක වාරයක් සිය දහස් වාරයක් අපි ස්තුතිපූර්වක සඳහන් කරන්නට ඕනේ මේ රටේ ත්‍රිවිධ හමුදා පොලිසිය සහ ජාතික ආරක්ෂා වැඩපිළිවෙල. අද අගමැතිවරයා මේ ෆිෂන් මෝටර් දන්නේ නැහැ. අපේ අය ෆිෂන් මෝටර් දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ත්‍රස්තවාදියා කවුද කියලා දැනගත්තා. ඒකට නායකත්වය දීපු මහින්ද රාජපක්ෂ දැනගත්ත කල යුත්තේ මොකක්ද කියලා. ඒ නිසා තමයි අද අපි තමුන්නාන්සලා සියලු දෙනාම මේ නිදහස මානව හිමිකම් ගැන කතා කරන්නේ. මගේ මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැටියට අනුර කුමාර දිසානායක ඝාතනයන් ගණනාවක් කීව. අමතක කරන්න එපා පළවෙනි දේශපාලන ඝාතනය සිද්ධ වුණේ 1982 උපාලේ ෆොටෝග්‍රාෆර් කොහෙද නැති වුණේ හෙල්මට් එක තිබ්බේ මේ පයලියේ ඉඳ වාඩි වෙලා ඉන්න අමතිතුමෙක්ගේ ගෙදරක හිටපු ප්‍රභූවරයෙක්ගේ කාන්තාවකගේ අස්සයා යනවා ෆොටෝ ගත්ත එකේ තමයි පාපය එතන ඉඳන් පටන් ගත්ත ඊගාවට මතක දැන් 88 89 බෙලියොල කූරු ගහලා බෙලි තියාගෙන ගණන් කරපු ඉන්දියාවේ පරිප්පු ඉක්ුණපු කඩේට ගිහිල්ලා එකගේ කට කපලා මිනිසුන්ගේ ඇඳුම් ගලවලා පාරේ තිබ්බ මලික් සමරවික්‍රම මහත්මයා ඇමතුමා දන්නව හොඳට මේ මොකද්ද වුනේ කියලා ඒ කරලා දැන් කතා කරනවා මේ අවුරුදු 10 අතු වෙච්ච මේ සිදුවීම් සම්බන්ධව. එන්නේ ඒක ගැන අපි තර්ක කරේ නෑනේ. ඒක තර්ක කරේ නෑ. කාට හරි තේරෙනව නම් තමන් වැරදක් කරා ඒ වැරදෙන් මිදෙන්න ඕනට ඔය කියලා ඒක තමයි දේවගතිය මනුෂ්‍ය ගතිය වැරදි කරන එක. හැබැයි ඒකේ නිදහස් නොවන කාලකන්ණින් හැටියට තමයි අද පෙරී සිටින්නේ මේ රතුවල්ලු පටව කියන කවාසනාවට. ඒ නිසා ඒ ගැන තර්ක කරන්න එපා. ඒ ගැන තර්ක කරන්න බෑ. ඒක තමයි පරම සත්‍ය. මම කියන්න කැමති අද අගමැතිවරයා මෙතන ඉඳන් කව ෆිෂන් වෝට මේ සිස්ටම් දන්නේ නැහැ. මේවා මුන් කවුද කියලා ඇහුවා. මේවා දන්නේ නැහැ. මං බොහොම කනගාටු වෙනවා. රටේ අගමැතිවරයා ඒ ආකාරයෙන් කතා කරපු එක. හැබැයි මතක තියාගන්න මේ කිව්වා මේ බොහොම පැහැදිලිව මම පෙන්නන්නම් ඒක තමයි. බොහොම පැහැදිලිව ඉඳන් කිව්වා අපි බුද්ධ්‍යාංශය ශක්තිමත් කරන බුද්ධ්‍යාංශය මතක තියාගන්න බුද්ධ්‍යාංශය මේ රටේ ජනාධිපතිවරයා කියනවා මම බුද්ධ්‍යාංශය ගන්නකොට ඇහුවා මොකද මේ කරන්නේ නෑ සර් සතියකින් ගේනවායි කිව්වා නෑ සර් සති දෙකකින් ඊගාවට කතා කරපුවම නෑ ඊගාව මාසෙ 3 අවුරුද්දක් තියාගත්තා ඒක තමයි එතුමා එළියට බහලා කෑ ගැහුවේ එළියට බහලා ඉඳන් කීවේ මේ වැඩේ වැරදි මේක කරන්න එපයි කියලා මේ කවුද මෙහෙවන්නේ කවුද මේකට වග කියන්න ඕනේ එනිසා මුලාසනේ සභාපතිතුමනි මේ තක්කඩි වැඩ කරලා සුදු නොවෙන්න අයිතියක් නැහැ බොහොම පැහැදිලිව මම මේ අවස්ථාවේදී කියනවා මේ පුවත්පත 2004 අගෝස්තු මාසේ 30 වෙනිදා ඔත්තුකරුවෝ 28 දෙනාම කොටි අතින් මරුම් කති මේ මිලේනියම් සිටි කතාව 100 ගානක් මරුව අන්තිමටම අදත් හිස්ටරි රිපීට්ස් අදත් වෙන්නේ දෙම තමයි අදත් මොවුන්ට යන එන මන් නැති කරලා මොවුන්ගේ වතකොත රටට එලි කරලා මහා කාලකන්ණි සුවයක් ලබනවා ඒ නිසා හමුදාවේ නාකි හමුදාව ඇරලා තරුණ හමුදාව ගේනවා ඉදුවා මම දන්නවා අගමැතිතුමා තරුණට කැමතියි කියලා. හැබැයි තරුණ හමුදාව වයිස් තමේ නාකි හමුදාවයි කියලා මේ රටේ මේ යුද්ධය අවසන් කරපු ශ්‍රේෂ්ඨ යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස් සියලු දෙනාට මේ විදිහට අපහාස කරන්න එපා. ඒක පාප කර්මයක්. මේ සියලු දෙනා නිදහසේ කතා කරන්නේ ඒ අයට පිළිසිද්ධ වෙන්නයි කියනක මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. හිතවත් මිත්‍රවරුනි, හිතවත් අපේ මූලාශ්‍රයේ සභාපතිතුමනි මම බොහොම පැහැදිලිව කියන්නම් අද තත්ත්වය මොකක්ද අද නිමල් ශ්‍රීපාල ඇමතිතුමා කියනවා අපේ භෞමික අඛණ්ඩතාවය ඒකීයභාවය රටේ නිදහස ඒ සියල්ල පාවා දෙන්නේ නැහැ කියලා මම දැක්කා පෞගිය දවසක අතිගරු මල්වත්තේ නායක හිමියන් බැහැ දැකලා කණ්ඩායමක් ගිහිල්ලා කියනවා අපේ අත ඉස්සෙන්නේ නැහැ භෞමික අඛණ්ඩතාවයට ඒකීය භාවය නැත්නම් කියනවා. ඔව් ඒක තමයි මම දන්නවා. හැබැයි ඒ කියපු එකේ ඔයාට මම කියන්නම්. එතකොට කතා කරේ ඔය කට්ටිය ගිහිල්ලා කීවා අත ඉස්සෙන්නේ නැහැයි කිව්වා. මේ ජාත්‍යන්තර මහා පිළිගැනීමක් තියෙනවා කිව්වා. මගේ මිත්‍රයා. හැබැයි මේ ඔක්කොම කරලා ඊට පහු වෙන ද සුමන්දරන් මහත්මයා මෙතන ඉඳන් කියනවා. මොකද්ද සුමන්දරන් කියන්නේ? I would like to correct something that the Honorable Minister of Sports had mentioned a little while ago in this house. As to what the TNA is supposed to have agreed with regard to the new constitution. මොකද එතුමා කිව්වා ඒකීය භාවයේ විශ්වාස අපි එකඟයි කියලා. හැබැයි සුමන්දරන් නම් කියන එක එකඟ නෑ. එයාව නිවැරදි කරන්න ඕනේ. එයා කියනවා මොකද්ද? නෑ නෑ මම මේ කියන්නේ කියාපු දේ. ඒ අනුම මම කියන්නේ මේ සුමන්දරන් මේ වෙඩි උන දීපු උත්තරය. right right correct okay let's see that's what you saying. don't rush through this you are fixing dates you are fixing a calendar you have fixed 9 10 11 to discuss this.
ගරු මන්තුමා විනාඩි දෙකක් තිබෙනවා. ගරු මන්තුමා විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමාට.
දැන් මට තව මිනිත්තු 5ක් තියෙනවා අපේ දියලොග් මමුණුගම මතුවා. right. ඕම සුදේ. එනිසා මම right. thank you very much. we will have you on record and it's a great thing. we know that the EC is not going to support it. we are very happy about it. please accept my appreciates. right. I appreciate that. we know that you all will not support it. right.
nambada bulla hisbulla.
thank you so much. thank you. now that's fine. right. let us see. and why should we rush through this? Constitutions are made taking 2 years, 3 years time. Here you are rushing a thing. You have this committees. Now you are fixing dates. Now that itself leads to serious doubt. So I'm just saying my time, I have very little time. Honorable Samuel Singh, you can speak during your time. මේ වැඩපිළිවෙල නිසා තමයි JR ජයවර්ධන මැතිතුමා ඉන්දියාවේ බලපෑමට එදා යට වුණා. කරන්න දෙයක් තිබ්බ නැහැ. හිතේ සාසාවෙන් නෙමෙයි ඒ වැඩපිළිවෙල කරේ. ඒ රටේ පැය 48ක් ඇඳුරි නීතිය දැම්මා. ඇඳුරි නීතිය දාලා මන්ත්‍රීවරු ගෙනහිලා ජීවිතෝට හෝටලේ තියලා බස් දාලා ආමඩ් කාස් දාලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගත්තේ. හැබැයි එතුමා ඒ දේ කරනකොටත් එතුමාට මොලයක් තිබ්බා, තීක්ෂණ බුද්ධියක් තිබ්බා. මේක මේ ප්‍රශ්නේදී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ඒ කට්ටිය බල කරලා හිටියත් කිව නැහැ අවුරුද්දකින් පස්සේ ඡන්දයක් තියලා අපි මේක කරමුයි කියලා. හැබැයි ඒක කරේ නැහැ ඊට පස්සේ. අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රෙසිඩෙන්ෂල් ඩිග්‍රී එකක් පාවිච්චි කරලා ඔහු ඒක කල් දැම්මා. පරසිංහ ප්‍රේමදාස මැතිතුමා මේක කල් දැම්මා. බීබී විජේතුංග මහත්මයා මේක කල් දැම්මා. ඡන්දෙ තිබ්බ නැහැ. ඔහුට තිබ්බා. දූරදක්ෂිණ දර්ශනයක් තිබ්බා. ඒ නිසා
ගරු මන්තුමා ඔබතුමාගේ කාලය අවසන්යි විනාඩි 12ක්.
නෑ දනුයි විනාඩි 12. මට දැන්
විනාඩි 12 අවසන්.
මට දෙලොම් මමනගම මැතිතුමාගේ මිනිත්තු 5ක් දීලා තියෙනවා.
කොයි අමුතු
දෙලොම්.
ඔව් දෙලොම් මමනගම
ලොහන්ගේ මිනිත්තු 3යි දුලෙන්ගෙන් 5යි.
හරි නේද?
හටයි.
හරි.
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 හරිනේ. ඒ නිසා ගරු මූලාසන මේ කිසිම දෙනෙක් මේ වැඩපිළිවෙලට එකඟ වුණේ නැහැ. ඒ නිසා තමයි එදා ඒ ජයජාවර්ධන මැතිතුමා දූරදර්ශීව කරපු දේ නිසා තමයි තව කාට හරි උසාවියට ගෙහෙලා උතුරු නැගෙනහිර නීතියානුකූල වෙක් කිරීමට තහනමක් ගන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් මේ දේ සිද්ධ වෙලා. ඉතින් ඒ නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය උත්සාහ කරා 2000 ව්‍යවස්ථාවේ 2000 කැටුම්පතේ මේ 2000 කැටුම්පත ගෙනාවපුවම තමුන්නාංශලා අපි ඒක ගිනි තිබ්බා. හැබැයි අද ඒක පදනම් කරගෙන තමයි මේ විවස්ථා සංශෝධනය විවස්ථාව සම්පූර්ණයෙන්ම හරවන්න ඕනේ කියලා. විවස්ථාවේ 19 ගණව. ගරු ජනාධිපතිතුමා පැහැදිලිව කියවා 20 ගේන්නයි කියලා. 20 මට කාලය ප්‍රශ්නයක් තියෙනවා බෝ. හරි. නෑ I am not giving. Sorry. Right. What do you mean? මේ ඔබතුමා මන් දන්නවා ඔබතුමාගේ චරිතය. ඔබතුමා කරුණා කරලා චන්ද්‍රිකා නෝනත් එක්ක ඒ ගනුදෙනු බේරගන්න. චන්ද්‍රිකා නෝනත් එක්ක ඒ ගනුදෙනු බේරගන්න. ඒ නිසා මුලාසුන mantri තුමනේ
බෑනින් කය ගන්නවා වට පුළුවන්.
ඒ නිසා මම බොහොම පැහැදිලිව මූලාසනයේ මන්ත්‍රීතුමාට කියනවා අද මේ 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 තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයක් කරන්න. අර මල්වත්තේ නායක හමුදුරුව ඉදිරියේ ගිහිල්ලා අත උස්සන්නේ නැහැ කිව්වා වගේ මේක තව ටිකක් අධ්‍යයනය කරන්න මෙතුමා කියනවා තාම ගෙනහලා නැහැ නේ කියලා. මෙතුමා කියනවා තාම ගෙනහලා නැහැ නේ ගියේ එක්කනේ. හැබැයි මේ ගේන්න ඉස්සෙල්ලා ගෙනාවු දාට අපිට නිකන් තක්කමුක් වෙලා ඉන්න බෑ. මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ගැන අධ්‍යයනයක් කරන්නට ඕනේ. මොකක්ද මේ කරන්න හදන්නේ කියලා ප්‍රභාකරන්ට තුවප්පෙන් කරගන්න බැරි වෙච්ච දේ සමහරක් විට කඩදාසියකින් කරගන්න ගන්න උත්සාහයක පෙර නිමිති අපිට පේනවා. මට මතකයි මාවිල්ලාරු සිදුවීම වෙච්ච වෙලාවේ යුද්ධය ප්‍රකාශ කරපුවාම මාධ්‍ය ප්‍රකාශ කරේට ඒක මම ලෝක රටට කීවහම මේ ලබියකට ආපුවාම මගේ මිත්‍රයා මං ගරු කරන ජ්‍යෙෂ්ඨම පුරාසිය ක්ෂේත්‍රම මන්ත්‍රීවරයෙක් සම්බන්ධන් මහත්මයා මට හම්බුණා ලොබියකේ. හම්බෙලා කීවා දැන් තින්නවා නම් මතක ඇති නම් එතුමාට කියන්න පුළුවන්. We are very happy that you have declared war කියලා. We are very happy that you have declared war කියලා කියලා. මං why are you happy? No, now this is fast track the Elam and the homeland. This was told to me by no other than this grand old gentleman whom I have all my respects. තමිලමනේගේ පොතේ පැහැදිලිව තියෙනවා. 2005 ඒ පොතේ ට්‍රාන්ස්ලේෂන් එක මම සභාගත කරනවා. තමිලමනේගේ පොතේ බොහොම පැහැදිලිව තියෙනවා 2005 අපේ නායක ප්‍රභාකරන් නිවේදනයක් නිකුත් කරා චමිල්සල්ලම් හරහා සෑම ප්‍රාදේශීය නායකයන්ට අපේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2005 මැතිවරණයේදී උදව් කරන්න හේතුව ඔහුව ජයග්‍රහණය කරවන්නට ඕනේ. ඔහුගේ මානසිකත්වය යුද මානසිකත්වයක්. ඔහු නියත වශයෙන්ම යුද්ධයට පෙළඹෙනවා. ඒ යුද්ධයට පෙළඹෙනකොට අපිට ජයග්‍රහණය කරලා මේ සාකච්ඡා ඔක්කොම පැත්තක දාලා අපිට වෙන්වෙච්ච ජාතියක් හැටියට වෙන්වෙච්ච දේශයක් හැටියට අපිට වැඩ කරන්න පුළුවන් කියලා මේ අය තමිල්සල්ලම් කියනවා. ඒ නිසා මම මූලාසනාරුවට අමතුමනේ ඔබතුමාට කියන්නේ මේ 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 වැඩපිළිවෙල බලපුවාම එකින් එකට ගැට ගැහිලා තියෙනවා. ඒ ගැට ගැහිලා තියෙන්නේ මොකක්ද? මතක තියාගන්න අපි හමුදාව ආරක්ෂා කරනවායි කිව්වා. හමුදාවට විශාල ශක්තියක් ලැබලා දෙනවායි කිව්වා. මේ රටේ මහ දැවැන්ත සැකයක් තියෙනවා. ශාලාවට මොකද වුනේ කියලා. හමුදාවෙන් ඒ ශාලාව ගබඩාවට මොකද වුනේ කියන එක සාධාරණ සැකයක් තියෙනවා මේ රටේ ජනතාව. සාධාරණ සැකය තහවුරු වෙන්නේ අද ශාලාවෙන් විනාශ වෙච්ච අයගේ
දේවල් ටිකට. මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට 2005 කොටි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරාගෙන එක පිළිගැනීම
සම්බන්ධයි. මේ මොකෙද මේ? විශ්සෙත්නේ ගන්න එපා. ගෙජ්ජි හඬ ඇහෙනවා නැගිටිනකොටම. ඒ නිසා මම ශාලාවේ ඒ තිබ්බ තමන්ට ඒ අයට වෙච්ච හානියට තාම වන්දි ගෙවා ගන්න බැරුවන් පාර්ට බැහැලා උද්ඝෝෂණ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරතුරේ කියනවා හමුදාවේ අක්කර 11600ක් තිබ්බා. ඒකෙන් මේ වෙනකොට 4000 ඉතුරු වෙලා තියෙන ඉතුරු ටික දීලා තියෙනවා. ඒ දිනුනේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න හමුදාව ඉවත් කරන්නයි කියලා උතුරෙන් දිගින් දිගටම විග්නේශ්වරන් උන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒක ආරක්ෂකංශ විසින් කරන එකක් නැහැයි කියලා. ඒකට බොහොම පැහැදිලිව උත්තරයක් දීලා තිබ්බා ජෙනරල් තුමෙක්ගේ බාරින් ඉන්න. මෙතනින් එහාට අඟලක්වත් අපිට දෙන්න බෑ. එහෙමනම් මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන කඳුරුත් අයින් කරන්න ඕනේ. ශාලාව එතන තිබිලා ශාලාවේ ජනතාවට වෙන අසාධාරණයක් වුණා නම් ගෙනියන්න දෙනියායට නැත්නම් මොනවාර කොයාරි කැලෑවට ගෙනියන්න හමුදාව. එහෙම හමුදාවල් නැහැ. හමුදාවල් ඉන්න ඕනේ ජාතික ආරක්ෂාවට. ඒ ජාතික ආරක්ෂාව ගැන සැලසුම් හදන්න ඕනේ. ඒ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ තියෙන යෝජනා ටික ඉදිරිපත් කරලා තියෙන යෝජනා ටික බලපුවාම ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන මම ඔබතුමාලාට ස්තුතිවන්ත වෙනවා. සිද්ධ වෙන්නේ නැත්නම් හැබැයි අමතක කරන්න එපා මේ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලා. මොකද මේ රටේ ගරු ජනාධිපතිතුමා දැන් දවස් 3කට ඉස්සෙල්ලා කියනවා මම ඇමරිකාවේ නියෝජ්‍ය ජනාධිපතිතුමාගේ දුරකථනයෙන් කතා කරලා මං ඒ හරහා ඉල්ලීමක් කරලා තියෙනවා. අපි විසින් කියන කතාව කීවේ නැහැ. මේ රටේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් ඉදිරිපත් කරලා තියෙන බැරෑරුම් චෝදනාව ලිහිල් කරගන්න මං උත්සාහ කරනවා. දැන් කවුද? Why not? I have the recording. No, he said that. එනිසා මම හිතන්නේ මහින්ද සමරසිංහ මැතිතුමා උපදෙස් දෙන්නේ නැති එක හරි. එහෙම කරන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මංගල සමරවීර මේ වැඩපිළිවෙල කරේ කාගෙන්වත් අහන්න නැතුවද? හොඳයි, එතුමා දන්න බොහොම ස්තුතියි. හරි 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 රයිට් හරි හරි රයිට්. I withdraw. I withdraw. I withdraw. I withdraw. Okay. හැබැයි හැබැයි
බොහොම මන්තුමා තව විනාඩියක් තිබෙනවා ඔබතුමාට.
PS/1 කියන යෝජනාවේ පැහැදිලිව සඳහන් වෙනවා යුද අපරාධ ගැන විනිශ්චය කරන. හැබැයි ජනාධිපතිතුමා කියනවා නැහැ කියලා. හැබැයි මේක ගෙනෙච්චේ මංගල සමරවීර co-sponsored. Co-sponsored. එබැ අපිට පුළුවන් වුණා ගිහිල්ලා විරුද්ධ වෙන්න. අපිට ඡන්ද 50ක් වෙන්න පුළුවන්. 30ක් වෙන්න පුළුවන්. අපිට විරුද්ධ වෙන්න තිබ්බා. අද විරුද්ධ වෙන්න බෑ. අද උන් කියන්නේ රුසියාව අද කියන්නේ පකිස්තානය අද කියන්නේ චීනය අද කියන්නේ උඹලා විසින් ගෙනන ලද යෝජනාව උඹලා ගිහින් දාපු එකට අපි විරුද්ධ වෙන්නේ කොහොමද? උඹලා හොල එකද වෙලා තියෙනවා නම් ඉතින් මේ නිසා මේ සියල්ල කතා කරන්න මේක වෙලාව නෙමෙයි. හැබැයි මේ රටේ ජනතාව දැනුවත් කරන්නට ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ලැම්බෝගනි ගැන කතා කරලා එදා මේ රටේ රත්තරන් අස්සෝ ගැන කතා කරලා පුංචි නංගිට පුංචි කාර් එක යන්න තෙමෙන්නේ නැතුව යන්න කතා කරලා ඩ්‍රග්
මිනිස්සු මන්තුමා කාලේ අවසන්යි.
ඇඩ්වර්ටයිස්මන්ට් දාලා මේ රටේ
කාලේ අවසන්යි.
ඔක්කොම අල්ලනවායි කියලා මේ රටේ නොයෙකුත් දේවල් මේ කියු නෙව. හැබැයි මේ විදියටම කරනවා මතක තියාගන්න. මේ විදියටම කරනවා මේ පනත මේ සංශෝධන මේ ව්‍යවස්ථාව ගෙන එනකොට මතක තියාගන්න මූලාසන
කාලේ අවසන්යි.
නියත වශයෙන්ම ආපහු ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. 48 ඉඳන් අපි ගහගත්තා. දැන් අපි එකඟ වෙලා තියෙනවා. දැන් අපිට මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් එකට දානවා. මුළු TV සිස්ටම් එකම අතට ගන්නවා. ඒක තමයි කරන්නේ රවි කරනවා නැගේ තාමත්
යනවා. දරු මන්තුමා කාලේ අවසන්යි.
අයවැයට අදහස් ඉල්ලලා තාමත් යනවා ඇඩ්වර්ටයිස්මන්ට්. ඒ වගේම තමයි මලෙක් සමරවීර මහත්මයා බලනවා මොකද්ද මේ කියන්නේ කියලා.
දරු මන්තුමා කාලේ අවසන්යි, කතාව අවසන් කරන්න.
පළවෙනි වතාවට ලංකාවේ
දරු මලෙක් සමරවීර
මහත්මයා රාජපක්ෂ නායකයා වන්න අපි
හොඳයි, බොහොම ස්තුතියි.